ne duruyor dine? Pastı malini işaret.
ගෝණයෙන් කෙනෙකුට තේරෙනවනේ නේ. නිය පිට තියෙන පස් ප්‍රමාණය තමයි ඒ ප්‍රමාණය. ඒතර නිය පිට තියෙන පස් ප්‍රමාණය කියන්නේ මොකද්ද? මනුෂ්‍ය ලෝකයේද? ඈ? එහෙමද මේනියෝ? නෑ. මුළු විශ්වයම සමාන කරනවා සතර අපායට. තේරෙනවද? 31කින් 4ක් අඩු වෙනවා. ඉතුරු 27ම තියෙන්නේ මේ නිය පොත්ත උඩ. ඒ 27නොත් එකක් තමයි අපි මේ දැන් ලබලා තියෙන්නේ. එතකොට හිතන්න මිනිස්සෙක් වෙලා උපදින දේ ඒක කොච්චර වාග්යක් කරලා තියෙන්න ඕනේද? මුළු විශ්වයේම සමාන කරේ සතර අපායට. එතකොට පුතක්ෂණ පුද්ගලයෙක් මරණයෙන් පස්සේ වැඩිපුරම යන්න අවකාශය තියෙන්නේ කොහෙටද? සතර අපායට. ඉතා පැහැදිලි ඒක. මේ ධර්මදේශනා වැඩසටහන් තුල කරන්නේ සතර අපායට යන දොරටු වහන එක. ඒක තමයි මේ වැඩසටහන් වල අරමුණ. ඔබ මේ නියපොත්ත මතු පිටට ගන්න හදන්නේ විශ්ව ධාතුවෙන් මුදහොලා. මේ නියපොත්ත මතු පිටට ගන්න හදන්නේ බලන්න කොච්චර අමාරු වෙලද කියලා. ඉතින් ඉන්න කැමැත්ත තියෙනවා. සමහරක් අය මේක කල් දාලා තියෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයටම කල් දාලා තියෙනවා. එහෙම කල් දාන්න එපා. හිතන්න මම මේ උපදින අවසන් භවය කියලා. මොකද මම එහෙම කියන්නේ ධර්මය අවබෝධ කරගන්න කලින් මරණයට පත් වුණොත් කවුද සහතිකය දෙන්නේ සතර අපායට යන්නේ නැහැ කියලා. එහෙම අවධානමක් තියෙනව නේද ඉස්සරහා? එහෙම අවදානමක් තියෙනවා. මම සීල දෙනාගෙන ප්‍රශ්නයක් අහනවා. ඔබ සතුටින්ද? ඔබ සතුටින්ද? අත ඔස්සන සතුටින් ඉන්නේ? සතුටින්. හැබැයි ඒ සතුට ලෞකික සතුටක් වෙන්න බෑ. මම බලාපොරොත්තු වෙන්නේ එහෙම සතුටක් ගැන නෙවෙයි. ලෝකෝත්තරව ලැබපු සතුටක්. ඔබ දැන් සතුටින් නම් ඔය සතුට දුකක් බවට පත් වෙන්න තප්පර ගාණක් නැහැ. තප්පර ගාණක් නැහැ. නියම සතුටින් සිටින පුද්ගලයා ලෝකෝත්තර ඥානය අවබෝධ කරගත් පුද්ගලෙක් පමණයි. එයා තමයි සැබෑ සතුට භුක්ති විඳින්නේ. අනිත් අයගේ සතුට తాවකාලිකයි. සතුට తాවකාලිකයි. මේ වැඩසටහන් වල අරමුණ තමයි සියලු දෙනා ඒ නොසැලෙන සතුටට ඒ සතුට උපමා කරන්න සමාන කරන්න වෙන කිසිදු සතුටක් නැහැ. අන්න ඒ தத்துவයට ගෙනීම තමයි මේ වැඩසටහන් වල අරමුණ. මේ ස්වාමීන් වහන්සේ කැප වෙන්නේ එකට. කැප වෙන්නේ එකට. තවමද ගැටලු තියෙනවා. අපේ අර දෙවික්කට ඉස්සෙ මොකද්ද දෙවියන්ගේ ප්‍රශ්නේ? කොහොමද ප්‍රශ්නේ තියෙන ගැඹුර නේද? තනිකර වචන 10කින් 15කින් ඉදිරිපත් කරා ගොඩාක් ගැඹුරක් තියෙන ප්‍රශ්නයක්. සේනානායක මහත්තයත් ඒ වගේ එකක් තමයි මට එදා ඉදිරිපත් කරේ. අපි දැන් එදා කරපු උදාහරණ අද කරන්නත් ඕනේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අපි පුංචි උදාහරණයක් එක්ක අපි යොදන ඉස්සරහට ගමුද? ඔය දුවේ ඉන්න පුතුවත් තරම් මෙතෙන්. පුතුවත් තරම් ගේ. මෙතෙන්ට. දැන් මේ අපිට ඇත්තටම මේ වැඩසටහන් වල තියෙන මෙන්න මේක තමයි අපි අවබෝධ කරගන්න ඕන දේ. මේ දුව අහපු ප්‍රශ්නේ තේරුණාද? මොකක්ද ඇහුවේ? ඈ? ඔව්. එයාට ආපු දෙවෙනි දවසේ කිව්වා ලෝභේනවා කිව්වා ද්වේෂේනවා කිව්වා. මේක පාලනය කරගන්නේ කොහොමද? ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ කියලා කිව්වා. ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති එකම තමයි තියෙන වාසිය. සීල දිනාටම කියන්නේ. අවබෝධය ඕනෙම නැහැ. එයි මං එහෙම කියන්නේ. පොඩක් ඉන්න වෙයෝ මේ. එයි මං එහෙම කියන්නේ. දැනුම නිවනට බාධාවක්. පිළිගන්නවද? පිළිගන්න වෙනවා. දැනුම නිසා තමයි අපි එක එක සංකල්ප මවාගන්නේ. එක එක දෘෂ්ටිවල ඇලෙන්නේ. අපිට අන්තිමට අපි කියෝපු පොත් ටික බිම තියාගන්න බැරි වෙනවා. ඒ පොතද හරි මේ පොතද හරි අරහාමුදුරුවද හරි මේ හාමුදුරුවද හරි අර ධර්මදේශනාවද හරි මේ ධර්මදේශනාවද හරි. ඒ නිසා ඒ ධර්ම දේශනාවක් තියන්න මේ ධර්ම දේශනාවක් තියන්න අර පොතක් දිමින් තියන්න මේ පොතක් දිමින් තියන්න. දැන් මම අහනවා ඔය ධර්මය දැන් ඔය කියවපු දැනුම තියෙනවනේ දැනුම උපමා කරන්නකො දොඩම් ගෙඩියකට. දැන් ඔබ සියලු දෙනාම ඔය දොඩම් ගෙඩියක් දැන් දොඩම් ගෙඩියක් ඔළුවට තියාගෙන ඉන්නේ. හිතන්නකො දොඩම් ගෙඩියක් ඔළුවට තියාගෙන ඉන්නේ. ඔය දොඩම් ගෙඩියේ ප්‍රයෝජනයක් තියෙනවද? එහෙම නැත්නම් මොන දොඩම් ගෙඩියද අපි ඔළුවට තියාගන්න ඕන? ඈ? මොන දොඩම් ගෙඩියද ඔළුවට තියාගන්න ඕන? මම අහපු දේ තේරුණාද? මොන දොඩම් ගෙඩියද තියාගන්න ඕන? ඈ? මම එකපාරක් මේ ඔය පන්සලක පොලේ දවසක වැඩසටහනක් කරනකොට මම එහෙම ওই ප්‍රශ්නෙම ඒක උපාසක මෑණිකෙක් නැගිටලා කියනවා මහත්වෝ කාලා බලන රසම දොඩම් ගෙඩිය උරුම තියාගන්නවා. හරියට බලාගෙන යන්න නේද? ඈ කාලා බලන රස මේක තමයි උරුම තියාගන්න. නැත්නම් ඉතින් වැඩන්නේ. දැන් මම අහන ඔබගේ මොන දොඩම් ගෙඩියද උරුම තියාගන්නේ? ඒ උත්තරේ නම් දෙන්න එපා. ඈ ඈ අන්න හරි එකම දොඩම් ගෙඩියක්වත් එපා. දැන් මේ දුව ඉන්නේ මට්ටමේ. දොඩම් ටික බිම තියලා නේ. දොඩම් ටික බිම තියන්නේ නැතුව දොඩම් වලට මම උපමා කරේ මොකද්ද? දැනුම. දැනුම ටික තියන්න බිමේ. අවබෝධය ගන්න ඕනකොට අවබෝධය. අවබෝධය තමයි වැදගත්. හරිද? එතකොට දැන් මේ දුව මෙතන ඉන්නවා. දැන් අපි පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ ලෝභය, ద్వේෂය, මෝහය කියන කාරණා මේ දුවගේ ජීවිතයේ ඉති. මොකද සියලු දෙනාටම තියෙන ඔය ගැටලුව. ඕක තමයි ගැටෙන්නේ. නේද? ඔය ටිකත් එක්ක නෙමෙයි ගමන ඉස්සරහට යන්න බැරි. ගමන ඉස්සරහට යන්න බැරි ඒ නිසා. එතකොට අපි ඉස්සෙල්ලාම මේ පාත් එක යන්න කලින් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් පෘථුවිය ගත්තහම පෘථුවිය බෙදෙනව මොනවටද? රටවල් වලට බෙදෙනවා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජපානය, සිංගප්පූරුනේ රටවල් වලට බෙදෙනවා. ඊට පස්සේ රටේ ඉන්න මිනිස්සු ජාතීන් විදිහට ආයි බෙදෙනවා. ඊට පස්සේ ආගම් විදිහට බෙදෙනවා. ඊට පස්සේ ජාතීන් විදිහට අපි හිතමු දැන් ඒ කියලා පුද්ගලෙක් ඉන්නවා කියලා. එයා කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නවනම් එයාගෙන් අහන ඔයා කොහෙද? මම හෝමගම. අන්න කොළඹින් එයා හෝමගමට කොටු වෙනවා. හෝමගම කොහෙද? ආ මම අර කඩුවෙල පාරේ ඉන්නේ. අන්න හෝමගමෙන් කඩුවෙල පාරට කොටු වෙනවා. කඩුවෙල පාර ඔයා කොහෙද ඉන්නේ? ආ මම මේ පළවෙනි පටු නගේනේ මං ඉන්නේ. අන්න පළවෙනි පටු නගමට කොටු වෙනවා. පළවෙනි පටු නගේ ඔයා කොතනද ඉන්නේ? මගේ අර ගේනේ අර නම්බර් 170 කියන්නේ. ආ එයා නම්බර් 170 විදිහට පර්චස් 10ට කොටු වෙනවා. තේරුණාද මේ? අපිට වෙන දේවල් මේ පර්චස් 10ට කොටු වෙනවා. ගේතුල ගියන් පස්සේ ආ මේක තමයි මේ මගේ කාමරේ. දැන් කාමරේටත් කොටු වෙනවා. ආ මේක තමයි මගේ ඇඳ. ඇඳ කුට්ටිය. බලන්න ලෝකේ විකාශයත් එක්ක අපිව කොටු වෙන තැන. කොටු වෙන තැන. අපිට උපදින වල කිසිම දෙයක් නැහැ. ආගමක් නැහැ, ජාතියක් නැහැ. නේද? ඊට පස්සේ අපි මේ දාගන්න ලේබල් නේ ඔක්කොම සිංහල බෞද්ධ බෝඩ් එක කලෙල්ල යනවා. බෝඩ් එක විතරයි තියෙන්නේ. ප්‍රතිපත්ති නැහැ. බෝඩ් වැඩක් නැත. බෝඩ් වැඩක් නැහැ. නේද? ඔන්න ඔබ තමයි කල්පනා කරලා බලන්න. ඔබ කල්පනා කරලා බලන්න. ඔන්න දැන් අපි දැන් මේ දුවව ගත්ත ඉස්සරහට දැන් මේ මේක මම මෙතනදී එකපාරක් කරලා තියෙනවා. මේක දැනගන්න කියන්නේ මේක තමයි අපි ගවේෂණය කරන්න ඕන තැන. පොඩ්ඩක් ළඟ වෙන්න වෙදේ. දැන් මෙතන කවුද මේ ඉන්නේ? පුතේ නම මොකද? නම මොකද? යමුනා. මෙතන කවුද ඉන්නේ? මෙතන කවුද ඉන්නේ? මම මේ ඉස්සරහින් නැගින් අහන්නේ කවුද ඉන්නේ? යමුනාව අල්ලලා දෙන්න මට මෙතෙන්ට ඇවිල්ලා. යමුනාව අල්ලලා දෙන්න. ඇයි කොහොමද යමුනාව අල්ලලා පෙන්නන්න? දෘෂ්ටිය යමුනට ඒක තේරෙනවද? යමුනට යමුනාව අල්ලන්න බෑ කියලා දන්නවද? කොහොමද? යමුනව ස්පර්ශ කරන්න බෑ කාටවත්. ස්පර්ශ කරන්න බෑ. ඒතර යමුන කියන්නේ මොකද්ද? ලේබල් එකක්. ලේබල් එකක්. පොල් ගහ, කොස් ගහ, අඹ ගහ, වීසය, පුටුව, යමුන. වෙනසක් නෑ. ලේබල් එකක් ආවා. ජීවත් වෙන අවුරුදු 50-60 ලේබල් එකකින් තමයි හඳුන්වන්නේ. තවත් යමුනල ඉන්නව නේද? තවත් යමුනල ඉන්නවා. තවත් යමුනල ඉන්නවා. එතකොට අපිව මේ භවය තුලදී නම් කිරීම සඳහා නමක් අටවැදලා තියෙනවා. ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ යන්නේ ඒක. මෙතන තියෙන්නේ හඳුනා ගැනීම සඳහා දීලා තියෙන සංකේතයක්. දැන් යමුණ වටා තියෙනවා බැඳී විවාහකයිනි ස්වාමි පුරුෂයෙක් ඉන්නවා දරුවෝ පුතෙක් ඉන්නවා අම්මා තාත්තා අම්මයි තාත්තයි වෙන්නේ ඥාති ඥාති නංගිලා මල්ලිලා ඉන්නවා ඔය මොනවද ඔය බැඳීම් ඒ බැඳීම් කොහොමද ආවේ යමුණ උපදිනකොට යමුණගේ මහත්යත් එක්ක දුපන්නේ යමුණ උපදිනකොට යමුණගේ පුතත් එක්ක දුපන්නේ එතකොට යමුණගේ මහත්ය කියන්නේ කවුද යමුණගේ මහත්ය කියන්නේ යමුණ මේ භවය තුලදී පිළිගෙන තියෙනවා මේ මගේ ස්වාමි පුරුෂයා මේ මගේ ස්වාමි පුරුෂයා හරිද යතුරු තියෙනවා නම් අහන්න. දරුවෙක් ඉන්නවා. මේ භවයේ තුලදී පිළි අරගෙන තියෙනවා මේ මගේ පුතා. එහෙම නැත්නම් දුව. මේ තුන් දෙනා මම මේ තුන් දෙනාගෙන් විතරක් ඉස්සෙල්ල ගන්නම්. මේ තුන් දෙනා සසරේ වෙන වෙනම ගමන් කරන අය. සසරේ වෙන වෙනම ගමන් කරන අය. මේ භවයේ තුලදී එකතු වුණා. ස්වාමි පුරුෂයා බිරිඳ දරුවා යමුණට අම්මයි තාත්තා ඉන්නවද අම්මයි තාත්තා ඉන්නවද ඉන්නවා යමුණට දැන් වයස කීයද 43යි අපි පුංචි උදාහරණකින් මෙහෙම ගමුකෝ අපි හිතමු යමුණට අපි හිතමුකෝ යමුණට අවුරුදු 23යි කියලා හිතන්න දැන් එහෙම වෙන්න පුළුවන් මෙතන ඉන්නෝනේ මේ වගේ වයසේ යමුණට අවුරුදු 23යි. අපි නිකන් හිතමු. මෙතන ඉන්නවද 20 ගණන් වල කවුරු හරි? ආයි. අපි හිතමු දැන් මම මේ එන්න හදන එතනින් එහාට ගිහිල්ලා. දැන් යමුණට මේ භවයේ තුලදී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. අපි හිතමු යමුණ කියන එක්කෙනා දැන් මම මේ පුංචි උදාහරණයක් එක්කනේ අපි හිතනවා යමුණට අවුරුදු 23යි. යමුණ මේට අවුරුදු 24කට කලින් ඇක්සිඩන්ට් එකකින් මිය ගියා. හරි. එතකොට යමුණගේ ගිය භවයේ අම්මයි තාත්තයි තාම ඇති නේද? දැන් හරිද? යමුණගේ ගිය භවයේ අම්මයි තාත්තයි දැන් ඇති නේද? සමහර විට ඉන්න පුළුවන් නේ. එතකොට ඒ අම්මයි තාත්තයි මීට වසර 23කට පෙර අපේ අතරින් හදිසියේ වියවුණු ඒ භවයේදී පුතා දුවද කියන්න දන්නේ නැහැ. ඒ දරුවා වෙනුවෙන් අදටත් පින්දම් කරනවා ඇති. දැන් යමුණ කොහෙද ඉන්නේ? යමුණ දැන් වෙන කෙනෙකුට අම්මයි තාත්තයි කියනවා. ඔන්න ජීවිතේ හැටි. ඔන්න සසර. දැන් යමුණගේ පුතාගේ වයස කීයද? පුතාන්න පුතාව ගන්න උදාහරණයක් විදියට. ඒ පුතාම මීට වසර 10කට 12කට කලින් මිය ගිය දරුවෙක් වෙන්න පුළුවන්. එයාගේ ගිය භවයේ අම්මයි තාත්තයි අදටත් ඇති. දැන් ඒ පුතා යමුණ ළඟට ඇවිල්ලා යමුණට අම්මි කියනවා. ඔන්න අපි උන්වහම ගමනක් කියන්නේ මේ සසර කියන්නේ මොකයි. එතකොට ඒක තමයි මේ ලේබල් එකකින් දීලා තියෙන්නේ. එතකොට මේ පුංචි පුතාට තව කරදඬු උස්මහත් වෙනකොට ඔය සිටිවිලි එනවනම් අනේ මගේ ගියාත්මේ අම්මයි තාත්තයි ඇතිනම් අන්න ධර්මය අවබෝධ කරගන්න අපිට තියෙන හරි ලේසි තැනක් පොතන බලන්න අපි මේ තනිකර කොච්චර බොරු ප්‍රෝඩාවත් මේ කරන්නේ කියලා තනිකරමෙන් ජවනිකාවක් මේ රඟපාන්නේ. තනිකර ජවනිකාවක්. බැඳීම. දැන් ඒ භවයේ තුලදී මේ බැඳීම් තිබුණා. ඉතාම දැඩි බැඳීම්. ඒ බැඳීම් ටික නැති කරලානේ මෙතෙන්ට ආවේ. මෙතෙන්ට ඇවිල්ලා මේ දැඩිව මේ බැඳීම් ටික අල්ල ගන්නවා. බුදුරජාණන්සේ ඔක උපමාවකින් පැහැදිලි කරලා දෙනවා. රෙදි දෙක නූලකින් එකට හා කරන්නේ. මේ රෙද්දෙන් එහා රෙද්ද, මේ රෙද්දෙන් එහා රෙද්ද මේක උපාදානය කරනවා කියන්නේ. මේ භව උපාදානය කරනවා මේ භවයෙන් එහා භවයෙන්, ඒ භවයෙන් එහා භවයෙන්. මේක තමයි සංසාරය කියලා කියන්නේ. දැන් නිකන් හිතෙන්නේ නැද්ද දැන් අපි යනවා ටවර් හෝල් එකේ යනවා වේදිකා නාට්‍ය බලන්න නේ. නිකමනවා හිතෙන්නේ නැද්ද අපි රඟපාන්නේ වේදිකා නාට්‍යයක් කියලා. අපි රඟපාන්නේ වේදිකා නාට්‍යයක්. ටවර් හෝල් එකේ තියෙන පැය දෙකේ තුනේ නාට්‍ය. අපි අවුරුදු 40 50 නාට්‍ය. සමහරක් අය 70 80 තියෙන නාට්‍ය. වේදිකා නාට්‍ය. කියන්න. චුට්ටකින් මගේ තාම වැඩේ ඉවර නෑ. මේ වටපිටාව හදන්නේ. වටපිටාව හදන්නේ. හරිද? එතකොට ඔන්න දැන් ඒ දැන් මේ අපේ දුවට තියෙන ප්‍රශ්නේ මොනවාද? හිතේ ගැටුම්. ආශාව. නේ? ද්වේෂය ඇති වෙනවා. මෝහය ඇති වෙනවා. ඈ? ලෝභය ඇති වෙනවා. එතකොට ඔන්න දැන් දැන් මම මේ තුන්චි උදාහරණයක් එක දැන් මේක පැහැදිලි කරලා දෙන්න හදන්නේ. දැන් යමුණා ඉන්නේ මේ මෙතන. දැන් යමුණා කියලා කෙනෙක් නැහැ නේ උතනද? ලේබල් එකක් නේ තියෙන්නේ. දැන් මම අහනවා යමුණගේ කොණ්ඩේ තුන යමුණා ඉන්නවද? නේ. තම තමන්ට මේක යොදා ගන්න. යමුණගේ කන තුල යමුණා ඉන්නවද? නේ. යමුණගේ ඇස තුල යමුණා ඉන්නවද? ඉන්නවද? නේ. යමුණගේ අත තුල යමුණා ඉන්නවද? යමුණගේ නියපොත්ත යමුණා ඉන්නවද? එන යමුණා වෙද ඉන්නේ. නේ 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 නේ. පොඩ්ඩක් දැන් ක්ලියර් කරගන්න ඕනේ. ඔන්න ඔතනින් ඔය ඔතන තියෙන අපිට පොඩ්ඩක් නිරවුල් කරගන්න ඕනේ තැන. දැන් යමුණ ඉන්නේ කොතනද? දැන් යමුණ ඉන්නවනේ ඔතන. ලේබල් එකක් තිබුණට යමුණ යමුණ කියන්නේ කාටද? මනසින් ජීවත් වෙනවා. හරි. හරි නේද දැන්? එතකොට දැන් යමුණ කොතනද ඉන්නේ? කොණ්ඩේ නෑ. ඇහිලේ නෑ. කනේ නෑ. නාසයේ නෑ. දිවේ නෑ. හරි බොකු බඩවැල් වල නැහැ නියපොතු වල නැහැ එහෙනම් කොයිද ඉන්නේ නෑ 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 දැන් ඔය පුටු උඩ ඔබ ඉන්නවා දැන් කිසියම් ඉරියව්වක ඔය ඉරියව්වක ඉන්නවා දැන් ඔය ඉඳලා හොඳට හරි බරි ගිහිලා කකුලක් ඉස්සරහට දාගෙන අත් දෙක බැඳගෙන ඔය ඉරියව්ව තුන දැන් ඔබ ඉන්නවා මනස තුල ඉන්නවා මනස තුල ඉන්නවා මනස කියන්නේ මේ අවස්ථාවේදී ඔබේ ඉරියව්ව පැහැදිලිද මේ අවස්ථාවේදී ඔබේ ඉරියව්ව ඔබට සැපයි දුකයිද මේ අවස්ථාවේදී සැපයි එතකොට මේ අවස්ථාවේදී ඔබට ඒ ඉරියව්ව සැපයි ඔබට කොච්චර වෙලාවක් ඔය ඉරියව්ව තුල ඉන්න පුළුවන්ද ඊට පස්සේ මොකද දැන් ඔළුව හොල්ලලා අත පය පොඩක් හොල්ලලා ওই පොඩි පොඩි ඔය වෙනස් වීම වලට යන්නේ මොකද ඒ? දැන් පොඩ පොඩ අර ඉස්සෙල්ලා සැපයි කියලා ඉඳගෙන හිටපු ඉරියව්ව ඔබගේ මනස විසින්ම පොඩ පොඩ ප්‍රතික්ෂේප කරනවා. ඔළුව පොඩක් හොලවපන්. අත පොඩක් හොලවපන්. පොඩ පිටිපස්සට ගිහිල්ලා හේතු වෙයන්. හරිද? එතකොට ඒ වෙනස් වීම තුල ඔබ දැන් ඉන්නේ ඉරියව්ව ඔබට සැපයි දුකයි. දැන් ඉන්නේ ඉරියව්ව සැපයි. ඒක ඉස්සෙල්ලා කිව්ව ඔබ ඉස්සෙල්ලා ඉරියව්ව ඉරියව්ව සැපයි කියලා. ඒක සැපයි. එතකොට ඒක ප්‍රතික්ෂේප කරා. හරිද? ඒ ඉරියව්ව ප්‍රතික්ෂේප කරා. ඒ ඉරියව්ව ප්‍රතික්ෂේප කරලා ඔබ දැන් ඉනවා වෙන ඉරියව්වකට. මේ ඉරියව්ව සැපයි කියලා. පැහැදිලිවම කියන්නේ එතකොට ඔබ ඉන්නේ ඔය ඉරියව් දෙකෙන් කොයි ඉරියව් තුලද? සැපයි කියලා අත්හැරලා දාපු ඉරියව් තුලද? දුකයි කියලා අත්හැරලා දාපු ඉරියව් තුලද? එහෙනම් මේකම මොහොතින් වෙනස් වෙනවා. මොහොතින් වෙනස් වෙනවා කියන්නේ මොකක්ද? මොහොතින් වෙනස් වෙනවා කියන්නේ මොකක්ද? ඔබව රවට්ටලා නැද්ද? ඔබව රවට්ටලා නේද? එතකොට රැවටීම තුල රැවටිලා නේද තියෙන්නේ? රැවටීම තුල ඔබට දුකක් ඇති වෙලා නැද්ද? රැවටීම තුල ඔබට දුකක්. එහෙමනම් සැප වෙන්නේ මොකද්ද? නොරැවටීම. රැවටීම කියන්නේ දුකක්. රැවටීම තුල දැන් ඔබව ඉස්සෙල්ල සැපයි කියලා තිබ්බා. ඔබ තුලලා පවතින ඉරියව්ව තව මොහොතකින් ඔබට ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා ඒක අතාරින්න ඔයා මේ ඉරියව්වට එන්න. අන්න ඉස්සෙල්ලා සැපයි කියලා හිතාගෙන හිටපු ඉරියව්ව ඔබ විසින්ම ප්‍රතික්ෂේප කරලා ඔබ විසින්ම වෙන ඉරියව්වක් අල්ලගන්නවා. මට මේක සැපයි. එතකොට ඔබගේ හිත ඔබ හොරවට්ටල නැද්ද? රැවටීම කියන්නේ මොකද්ද? රැවටීම කියන්නේ මොකද්ද? ඔයාගේ ටීචර් පළවෙනි ප්‍රශ්නේ තමයි මොකක්ද කියන්නේ? මොහය. එතකොට ඔබගේ හිතේ මොහය ඇති කරේ මමද? මේ ඉන්නේද? ඔබගේ සිතේ මොහය ඇති කරගෙන තියෙන්නේ ඔබම තමයි. මොහය කියන්නේ මොකද්ද? මුලාව. එතකොට ඔබේ මොහය තුල ඉඳගෙන තමයි දැන් මේ කටයුතු කරන්නේ. මොහය තුල ඉඳන් කටයුතු කරනවා ඉස්සෙල්ල ඉරියා අවශ්‍යයි කියලා. සැපයි කියන්නේ මොකද්ද? ඇලෙනවද ගැටෙනවද? ඇලෙනවා. ඇලීම කියන්නේ මොකද්ද? ලෝභය. ඇලීම කියන්නේ ලෝභය. ඒරියව ශනිකෙන් අත්හරිනවා. ගැටෙනවා. ගැටිලා අයින් කරනවා. ගැටීම කියන්නේ මොකද්ද? ද්වේෂය. ඔබ මෝහය තුල ක්‍රියාත්මක වීම තුලින් ලෝභය සහ ද්වේෂය හටගන්නවා. ඇලීම් සහ ගැටීම් හටගන්නේ මෝහය නිසා. ඔය ටික පැහැදිලි වුණා. එතකොට ඔබ ඔන්න දැන් ඔන්න ඉන්න ඉරියව්ව ඔබගේ මනස ඔබව රවට්ටනවා. මනස මුලා කරනවා ඔබව. දුකයි සතුටයිද? දුකයි. ඔය ඉරියව්ව ඔබට ඕන විදිහට පවත් ගන්න පුළුවන්ද? බැ. ඒ කියන්නේ මොකද්ද? අනිත්‍යයි. වෙනස් වෙනවා. සැප දුක අතර දෝරණය වෙනවා. දැන් ඔබ තව පැයක් ඉඳලා උතන ඉරියව්ව වෙනස් කරන එකක් නෑ ඔබ හිතගනිවි. මට මේ ඉඳගෙන හිටිය ඇති කියලා. එතකොට ඉස්සෙල්ලා ආසාවෙන් ඉඳගෙන හිටියා මට මේ පුටුව සැපයි කියලා. පුටුව සැපයි කියලා ඉඳගෙන ඉඳලා අවසානයේදී පුටුව ප්‍රතික්ෂේප කරලා හිට ගන්නවා. ඔබ හිටගෙන ඕනනම් පැයක් පැය එකමාරක් හිටී. පැය එකමාරේ ඉඳලි වල ඔබට ඉස්සෙල්ලා ප්‍රතික්ෂේප කරපු පුටුව දැන් නැවත වතාවක් පේනවා සැපක් විදියට. අනේ මට මේ පුටුව ඉඳ ගන්න තියෙනවා. ඔන්න බලන්න අපේ මනස අපි කොච්චර දුරට රවට්ටලා තියෙනවද කියලා. මනස අපි ඔය රවට්ටලා තියෙන්නේ. එතකොට මේක ඔබට ඕන විදිහට මේක මගේ කරගන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා මේක අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඔබගේ ඔය ඉරියව්ව තුල ඔබ දැන් මේ සියලු දෙනාටම පැහැදිලි කරලා දුන්නා. ලෝභ, ද්වේෂ, මෝහ දෝලණය වෙන්නේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මත් එක්ක. ගැටි ගැටි යන්නේ. ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා. හරිද? එතකොට අපි විසඳුම දෙන්න ඕනේ කොතෙන්ද? දැන් ඔබ ඔබගේ රෝගය හඳුනගත්ත කෙනෙක් වෙන්න. මෙන්න වෛද්‍යවරයා ළඟට ඇවිල්ලා ඉන්නවා රෝගය හඳුනගෙන තින්නේ මේ. ඉතින් පැහැදිලිද? මෙන්න මේ වගේ තමයි මේ මගේ යන්න ලේසි. ඕ. දැන් බෙහෙත දෙන්න ඕනේ අපි. මොකක්ද දෙන්න ඕනේ බෙහෙත? එළෙඩි දන්නව මොකක්ද කියන්නේ? මොකක්ද දෙන්න ඕනේ? දැන් එතකොට අපි දැන් ප්‍රතිකාරය දෙන්න ඕනේ කොතෙන්ද? මනසට දෙන්න ඕනේ. කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නේ? ඔව් කොහොමද දැන් ඔක් කරන්නේ? පුරුදු කරන්නේ. දැන් ඕනේ ඔය தත්වයෙන් මිදෙන්නනේ. කොහොමද කරන්නේ? මොකද? ඕනේ දැන් ආයි දැන් මෙහෙමම තියාගෙන අපි දැන් පුංචි උදාහරණකින් මේක කරමු. අපි දැන් ඉන්ද්‍රියන් තියෙනවනේ අපිට. ඉන්ද්‍රියන් තියෙනවනේ. මොනවා තියෙන ඉන්ද්‍රියන්? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට ඔය ඉන්ද්‍රියන් හරහා තමයි අපිට සංඥා එන්නේ. ඒක දන්න ඕනේ. ඒතර සංඥා එනවා. එතකොට සංඥා කියන්නේ මොනවද? හඳුනා ගැනීම සඳහා දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මෙතන ෆෑන් එකක් තියෙනවා. ෆෑන් එක කියන්නේ මොකද්ද? ෆෑන් එක කියන්නේ රූපේ. රූපේ. ෆෑන් එක. වස්තුවනේ. ඔක එහෙන් දකින්න. එහෙන් දකින්න. එහෙන් දැකලා ඒක අරමුණක් විදිහට ගන්නවා. ආ මේක ෆෑන් එකක්. අනේ ඒක තමයි සංඥාව කියලා කියන්නේ. දෙරෝහිමේ එක රූපයක් විදිහට ගන්නවා. දැන් අපිට විසඳුම දෙන්න දැන් ඔතන ඉන්නවනේ තුනක් ෆෑන් එක තියෙනවා. ඇහැ තියෙනවා. මනස තියෙනවා. දැන් අපි විකල්පෙ දෙන්න ඕනේ කොතෙන්ද? ෆෑන් එක අයින් කරන්න බෑනේ. තව ෆෑන් තියෙනවා. ඇහැ අයින් කරන්නත් බෑනේ. ඒතර පේන්නෙම නැති වෙනවනේ. ඒතර මනසට තමයි අපි පිළියම දෙන්න ඕනේ. මනසට තමයි පිළියම දෙන්න ඕනේ. මනසට කොහොමද පිළියම දෙන්නේ? කොහොමද කරන්නේ? අනේ ඒක තමයි දැන් මේ වැඩසටහන් වල අරමුණ. ඔව් කොහොමද කරන්නේ ඒක? කොහොමද ඒක කරන්නේ? නෑ. මම මගේ අර පළවෙනි වැඩසටහනේදී මම පැහැදිලි කරලා දුන්නේ යමක් අරගෙන ඒක විදර්ශනා කරන ආකාරය. අනේ දැන් ඒක තමයි ඇප්ලයි කරන්න ඕනේ. දැන් අපි දැන් මේ දුවට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමු. සීල දෙනාම මෙන්න මේක තමයි ඉස්සරහට කරන්න ඕනේ. කරන්න ඕනේ දෙය අපි හිතමු මෙතන තියෙන කියලා හිතන්නකෝ අපි හිතමු මල් වට්ටියක් තියෙනවා කියලා හිතන්න මාඩෙල් මල් පුරෝම ලස්සන ලොකු වට්ටියක් තියෙනවා මම එක උදාහරණයක් දෙන්නේ එහෙම නැත්නම් ලස්සන විලක් තියෙනවා කියලා හිතන්න විලක් තියෙනවා සමිලක් තියෙනවා මාඩෙල් මල් පිරිලා. මොකද දැන් ඉතින් යමුණ දැන් උතන ගියානවා. උදාහරණ ගන්න වෙයි. යමුණ නවතිනවා. එයි දෙන්නේ. ප්‍රශ්නයක් නේද ඒක? දැන් මොකද කොහොමද අපි ජීවිතේ සම්බන්ධ කරගන්නේ? දැන් බලන්න විලේ තියෙන මාඩෙල් ගහක් හිතලා දැන් ඔන්න දැන් මෙයා එන්නුනේ එළියට මම ඉස්සෙල්ලාගෙන ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කියලා ඇයි ඔබ සතුටු වෙන්නේ? දැන් අපි අපේ ප්‍රශ්නයක් අහනවා ඇයි ඔබ මේ විල ළඟ නැවතුනේ? අන්න අහන්න. ඇයි ඔබ මේ විල ළඟ නැවතුනේ? පැහැදිලිද? අහන්න. දැන් උත්තර දෙනවා. කවුද දෙන්නේ? තමන් උත්තර දෙන්න. එතකොට මම මේ විල ළඟ නැවතුනේ මෙන්න මේ හේතු උඩ. මේ මල ලස්සනයි. මේ මල සුවඳයි. ඒ නිසා මට මේකෙන් මලක් කඩා ගන්න ඕනේ. හැඟීමක් ඇති වුණා. දැන් කල්පනා කරලා බලන්න ඕනේ දැන් ආයි දැන් අපි යාට දෙන උත්තර. මේ මානෙල් පඳුර හිටෙව්වේ මමද? පටන් ගන්න. මේ මානෙල් පඳුර හිටෙව්වේ මමද? මේ මල පිපුනේ මට ඕන නිසාද? එහෙනම් කාට ඕන හින්ද? ස්වභාව ධර්මයට ඕන නිසාද ඔය පිපුනේ? මේකට වර්ණය දුන්නේ මමද? ඒක ස්වභාව ධාමයේ දෙයක්. මේකට සුවඳ දුන්නේ මමද? ස්වභාව ධාමයේ දෙයක්. මේකේ රේණු ටික මෙච්චර ලස්සනට හදලා දුන්නේ මමද? ස්වභාව ධාමයේ දෙයක්. මේ විලේ මල් 100ක් විතර තියෙනවා. මේ මල් 100ම පිපුණේ මට ඕනේ හින්දාද? මේ සියල්ලම යමුනා ස්වභාවයටයි. සෙලෙක්ටිව් එක ස්වභාවයටයි. අපි හිතමු දැන් මල කඩාගත්ත කියලා හිතමුද? අමාරුවෙන් ගිය මල කඩාගත්තා. දැන් මල කඩාගෙන වල දැන් මල අතේ තියාගෙන කල්පනා කරනවා. මේකට ලස්සන මේ පාට දුන්නේ කවුද? මම දැන් නෑ මොකද නෙමෙයි. වර්ණය දුන්නේ මමද? මම නෙමෙයි. සුවඳ දුන්නේ මමද? මම නෙමෙයි. මේක මට තව කොච්චර වෙලා තියාගන්න පුළුවන්ද මේ විදිහට? මේක තව මට කොච්චර වෙලා තියාගන්න පුළුවන්ද? මේක තව පොඩ්ඩක් වෙලා යනකොට පෙති ඇකිලෙනවා, රේණු හැලෙනවා, සුවඳ පොඩ පොඩ අඩු වෙනවා. එතකොටත් මම මේක මගේ අතේ තියාගෙන ඉන්නවද? එහෙනම් මොකද? වෙනස් වෙනවා. ඉස්සෙල්ල සැපයි කියලා ගත්ත මලක් අර ඔබ තුල හිටපු ඉරියව්ව දැන් මෙතෙන්ට ඇප්ලයි කරන්න. ඉස්සෙල්ලා සැපයි කියලා හිටපු ඉරියව්ව සැපයි කියලා ආසයි කියලා කඩාගත්ත මල දැන් මල දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ මල සැපක්ද දුකක්ද? දැන් මේක දුකයි. මෙන්න මල පොඩ 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 වෙනස් වෙනවා. මේක වළක්වන්න පුළුවන්ද මට? ඒ කියන්නේ මොකක්ද? අනාත්මයි අනිත්‍යයි, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒතර මේක මල මට අයිති දෙයක් නොයි. මේක ස්වභාවයට අයිති දෙයක්. ස්වභාවයට අයිති දෙයක්. දැන් මේ මල විදර්ශනා කරන විදිහ තේරුණා. දැන් ඔබ දෙවෙනි දවසේ යනවා ඒ විල ළඟින්. දෙවෙනි දවසේ යනවා විල ළඟින්. මල තියෙනවා. දැන් මොකද හිතෙන්නේ? දැන් කල්පනා කරලා බලනවා පළවෙනි දවසේ මට මෙහෙම දෙයක් ආවා. දැන් ඔබ මල මල විදිහට නෙවෙයි දකින්නේ. මේක මට අයිති දෙයක් නොවේ. මේක ස්වභාවයට අයිති දෙයක්. මේක ස්වභාවයට ඕන නිසා පිපුණා. ස්වභාවයට ඕන නිසා වතුර යටින් ඉඳලා උඩට ආවා. ස්වභාවයට ඕන නිසා මේක පරවෙනවා. මේක මගේ වසඟයට ගන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. නිසා මේක මොනම විදියකින්වත් මේක මගේ කරගන්න බෑ මට. මගේ කරගන්න බෑ. තුන්වෙනි දවසෙත් යමුනා යනවා උවිල ගමින්. දැන් මොකද තමයි? දෙවෙනි දවස තරම්වත් හිතේ ගැටේ ඉදෝය මල. තුන්වෙනි දවස් හතරවෙනි දවසෙත් දැන් මොකද තත්ත්වය? ඈ දැන් මල ඉස්සෙල්ල වැළඳගත්ත යමුණා දැන් විලදිහැ බලනවා. විලදිහැ බලලා යමුණා නිසෝමනේ ඉදිරියට ගමන් කරනවා. ඒ සංඥාව යමුණට ඇතුළු වුණාද? ඇතුළුුනේ නැහැ. පළවෙනි දවසේ ඇතුළු වුණා. ගෝණියකට වැදිච්ච වතුර බිඳුවක් වගේ වැටිච්ච හැටියරුවා යමුණා. ලස්සන මල් ටිකක් තියෙනවා කඩාගනින් එක. අන්න මනස අපිට නියෝග කරනවා. යමුණා නවතිනවා විල ළඟ. මඩේ එරි එරි ගිහිල්ලා කඩා ගන්නවා මලක්. මල දිහා බලාගෙන ඉන්නවා. ආසාවල බුදුහාමුදුරන්ට කියලා පූජා කරා කියලා හිතමු. පූජාත් කරා. හැන්ද වෙනකොට මොකද වෙන්නේ? අනේ කොහොමද ලස්සන කඩාගත්ත මල? රැවැට්ටුවේ නැත්ත අපිව. මෝහය. මෝහය නිසා තමයි ඇලීම සිද්ධ වුනේ. ඇලෙනවා කියන්නේ ලෝභය. දැන් පරවෙච්ච මල අතේ තියාගෙන ඉන්න සතුටුයිද? ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා. මේ මල මට එපා. මට තව මලක් දීපන්. පරවුණු මල මට එපා. ද්වේෂයෙන් අයින් කරා. මට අලුත් මලක් දීපන්. ලෝභයෙන් අල්ලගත්තා. ඔබව ලෝභය සහ ද්වේෂය අතර දෝලණය කරන්නේ ඔබගේ මෝහය. මෝහය තමයි ඔබගේ රැවටිලිකාරයා. ඔබගේ රැවටිලිකාරයා කියන්නේ ඔබගේ සිත. ඔබගේ සිත. අනිවාර්යයෙන්ම සියලු දේට වැප්‍ර. මම තව පුංචි උදාහරණයක් ගන්නම්. අපි හිතමු මෙතන තියෙන ලස්සන කේක් ගෙඩියක්. කේක් කන්න කැමති අය ඉන්නවනේ මෙතන. දැන් කොහොමද ඒ කේක් ගෙඩිය විදර්ශනා කරන්නේ? අපි හිතමු කොයි යමුණා කේක් කන්න කැමති කියලා. හොඳ අයිසින් කේක් ගෙඩියක් ගෙනල්ලා මම මෙතනින් තියනවා. දැන් යමුණ දැන් ගෙදර ගිහිල්ලා කල්පනා කරන වැඩි අර මහත්යා මේ නිර්මලක් ගැන විදර්ශනා කරන විදිහට කිව්වා මේ කේක් ගෙඩිය කනවද නැද්ද කියලා තමයි මම කල්පනා කරන්නේ. එතකොට මොකද කරන්නේ? කන්න ඕන නම් යමුණ ඉස්සෙල කේක් ගෙඩියම කාලා ඉන්න. කාලා ඉන්න. කාලා ඉන්න ඕන ඉස්සෙල. දැන් අර ඉස්සෙල කැමති ඉන්නනේ අර මල හදාගත්තේ. දැන් කේක් කෑල්ල කටට දාගෙන දැන් බලන්න දැන් ඕගොල්ලෝ කේක් කන විදිය කේක් කනවනේද මෙතන ඉන්නේ කේක් කෑල්ල කටට දාගෙන මොනවද සිහි කරන්නේ ඈ එහා පැත්තට දානවා මෙහා පැත්තට දානවා තලු මරනවා බලලා කල්පනා කරලා බලනවා මේක පෙරේරයන් සංසගේ කේක්යක් මේක හරි රහ හොඳට සීනි තියෙන හොඳට මැරිලා තියෙනවා නේද බලන්න ඒ අර චූටි කේක් කෑල්ල කටේ දාගෙන කොච්චර සීන ලෝකයක අපි ගියාද කියලා කොච්චර සීන ලෝකයක ඔබ හිතන්න ඔබ කේක් ගෙඩියෙන් දැන් කැලි දෙකක් තුනක් කෑවා. දැන් ඔබ හොතට විකනවනේ මේකනේ. විකල ඉවර වෙලා අන්තිම ටික මොකද කරන්නේ? ගිලිනවනේ. දැන් මේ මෙයා ඉල්ලනවා. හිත ඉල්ලනවා. මගේ දිව සතුටු කරපන්. අන්න ඉතින් කේක් කැල්ලක් අත්ත කෑවා. කාලා හොතට වික ඉඳිලා ගිල්ලා. දැන් මම යමුණා තව මිනිත්තු 5කින් ඕක වමනේ දානවා. හිතන්න ඔබ ඒක නැවත කනවද ඉස්සෙල්ලා රසයි කිය කාපු කේක් කෑල්ල අපි කාපු එකක් නෙමෙයි යමුණම කාපු කේක් කෑල්ල යමුණගේ කුසට ගිය කේක් කෑල්ල රිවර්ස් වෙලා එළියට එනවා ඒක ඔබ නැවත කනවද ඇයි ඉතින් කාගේද වරද කේක් කෑල්ල ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔබ තමයි අපිට අපි තේරුම් ගන්න ඕන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කන්න ඕන නම් කන්න ගෙඩියම කාලා විදර්ශනා කරන්න මේ කේක් එක ඉල්ලන්නේ කවුද අර විදිහටම එළියට ඇවිල්ලා නැහැ ඇයි ඔබ මේකට කැමති ඇයි ඔබ මේකට කැමති ඒක ලස්සනයි කියයි ලස්සන රෝස මලක් තියනවා කියයි හොඳට අයිසින් එකක් දාලා තියනවා කියයි දැන් මෙතනදී අපි ඉන්ද්‍රියන් දෙකක් කියනවා නේ ඇහැ යනවා දිව යනවා දැන් සමහරක් අය දැන් කන්න කලින් හටට කෙලුණාන්නේ මේකනේ ඒ කියන්නේ දිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අච්චාරු එකක් දැක්ක හැටිය ඉන්ද්‍රියන් දෙකක් වැඩ කරනවා ඇහැ ක්‍රියා කරනවා දිව ක්‍රියා කරනවා කාල නෑ තාම නාසයත් සමහරට ක්‍රියාත්මක වෙනවා ඔන්න එතකොට දැන් අපි දැන් මේ කේක් ගෙඩිය අරගෙන ඒ කේක් ගෙඩිය විදර්ශනා කරනවා කොහොමද මේක හදලා මේ කේක් ගෙඩිය හැදුවේ මමද අපි හදපු දෙයක් වුණත් අපිට කරන්න පුළුවන් කේක් ගෙඩිය කියන්නේ මොකද්ද සංකල්පයක්නේ නමක්නේ යමුණ වගේ නිල දින නම ඕකේ තියෙන්නේ මොනවද අන්තර්ගතේ මොනවද සීනි තියෙනවා බටර් තියෙනවා තව මොනවද තියෙන්නේ චොක්ලට් පවුඩර් තියෙනවා ඒ තියෙනේ මොනවද බිත්තර තියෙනවා ඈ ඕවා එකකින් එකට පරතරයටම විදර්ශනා කරන්න පුළුවන් සීනි ටික අරන් වෙන් කරන්න විතර ටික අරන් වෙන් කරන්න පිටි ටික අරන් වෙන් කරන්න සීනි ටික අරන් වෙන් කරන්න මේ විතරේ කියන්නේ මොකද්ද මමද දැම්මේ? කොහෙන්ද ගිනාවේ? පිටරේ කියන්නේ මොකද්ද? සීනි කියන්නේ මොකද්ද? පිටි කියන්නේ මොකද්ද? බටර් කියන්නේ මොකද්ද? පැහැදිලිව මම මේ කියන්නේ. ඊම විදර්ශනා කරගන්න තේරෙනවද? පොඩටම ගියාගෙන ඒක. එතකොට අන්තිමට මොකද්ද එතන තියෙන්නේ? ඒ ටික එකතු කරලා හදාගත්ත එකකට අපි නමක් දීලාගෙන මේක බටර් කේක්, මේක අයිසින් කේක්, මේක චොක්ලට් කේක්, මේක ෆෘට් කේක්. ඔතන චොක්ලට් කේක්වත් ෆෘට් කේක්වත් අයිසින් කේක්වත් නැහැ. මොකුත් නැහැ ඔතන. ලේබල් එකක් දීලා දෙනවා කේක් කියලා. ඒක දුක් විතරයි තියෙන්නේ. ඒ එකතුම හැමදෙස්සම කඩන්න. ඕ. විදර්ශනා කරනවා කියන්නේ කඩන්න කෑලි කෑලිවට කඩන්න. කේක් ගෙඩිය ගෙඩියක් විදිහට දකින්න එපා. ඒක කෑලිවට කඩන්න. දැන් මිනිස්සෙක් ගත්තන් පස්සේ නේද මම ඒකට වාගේ කොණ්ඩි තුල යමුණා ඉන්නවද කණේ ඉන්නවද යමුණා කෑලි 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 කෑලිවට කඩන්න ඉස්සෙල්ලා. කඩලා ගාලෙවල යමුණා අහන්න රයිට් නම් මේ දතක් කරන් අහන්න මේ යමුණද? නියමුත්තක් කරන් අහන්න මේ යමුණද? නෑ ඔය කොහෙවත් නෑ යමුණා. හරිද? එතකොට ඕක හැම තිස්සෙම ඇප්ලයි කරන්න අපිට ගැටෙන දේවල් එක්ක. ඇලෙන ඇලෙන දේවල් එක්ක. ලස්සන අපි හිතමු ලස්සන සාරියක් එක කියලා ගන්න. සාරිය කෝණ දර්ශන කරන්න. අන්න නූලෙන් නූල වෙන් කරන්නේ ඉස්සෙල්ලා හරස් අතර සහ දික් අතර කියලා දින නූල් තමයි මේක තියෙන්නේ. නූල් ටික ගලවලා තියන්න බිමින් ඉස්සෙල්ලා. නූල් ටික. ඊළඟට වර්ණ දුන්නේ කවුද? මමද දුන්නේ. වර්ණ කියන්නේ මොනවද? ඔක්කොම මේ සබහාදර්ම නිර්මාණ. අන්තිමට ගලවලා 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 දාපුවම එතන සාරියක් නැහැ. සාරියක් නැහැ. අපි ඒකට සාරිය කියලා නමක් දීලා අපි මේක ඇදගෙන යනවා. පඨවි ආපෝ තේජෝ වායුව තමයි. ඕ. පඨවි ආපෝ තේජෝ නැති එකම එක දෙයයි තියෙන්නේ. මොකද? නිර්වාණය. අනිත් සියලු දෙයට පඨවි ආපෝ තේජෝ වායුව තියෙනවා. දැන් ඔයා දැන් යමුණම කල්පනා කරලා බලන්න යමුණව කෑලි 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 වලට කඩලා දාලා පටවි එක්කෙනාට කියනවා ඔයාට අයිති ටික මෙතනින් අරන් යන්න. ආපෝ එක්කෙනාට කියනවා ඔයාට අයිති ටික ඔයා මෙතනින් අරන් යන්න. තේජෝ එක්කෙනාට කියනවා ඔයාට අයිති ටික ඔයා මෙතනින් අරන් යන්න. හතර දෙනාටම කියන විතර යමුණට මොනවද ඉතුරු? යමුණට කිසි දෙයක් නෑ. යමුණට තියෙනවා භවගාමීව ගෙනියන අර මනස තියෙන විඤ්ඤාණය තුරල මේ විඤ්ඤාණය ඔබ මුලා කරන එක්කෙනෙක්නේ. ඉරියව්ව තුන ඔබ මුලා කළා. ඉස්සෙල්ල සපයි කියලා කිව්වා, දැන් දුකයි කියලා කියනවා. දැන් දුකයි කියලා කියනවා තව පොඩ්ඩකින් එක සපයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ ඔබ මගේ කියලා තියාගත්ත විඤ්ඤාණය එහෙම නැත්නම් සිත ඔබව රවට්ටනවා. එතකොට එයා අපිට හොඳ කෙනෙක්ද? එයා අපිට හොඳ කෙනෙක් නෙවෙයි. අපිව සසර ගෙනියන කෙනෙක්. දැන් මේ පංචේන්ද්‍රියන් ඔක්කොම හැදිලා තියෙන්නේ අපේ සසර ගෙනියන්න. ඇස හැදිලා තියෙන්නේ ගෙනියන්න. කන හැදිලා තියෙන්නේ ගෙනියන්න. නාසය, දිව, ශරීරය, මනස හැදිලා තියෙන්නේ ගෙනියන්න. අපි දැන් මේ වගේ වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙන්නේ ගෙනියම නෙවෙයි මේක නැවතී මේ භවයේ නැවතීම තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට නවත්තන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ අපිට. නවත්තන වැඩ පිළිවෙලකට යන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි එයා කියන විදිහට ඉන්නවද? එහෙම නැත්නම් අපිට ඕන විදිහට අපි එයාව හදා ගන්නවා. මනස හදා ගන්නවා. දැන් පොඩි පාත් එකක් ආවද? හරිද? එතකොට දැන් මෙහෙම ඉතින්. දැන් ඔය දැන් මම පින්නේ ඇහැයි දිවයි සින්දුවක් කියුණත් ඒ තොන් දිර බලන්න. සුවදක් ආවා. හොඳ ස්පර්ශයක් කමුණොත් ඒ විදිහ විදර්ශනා කරලා අයින් කරන්න. අන්තිමට මොකද වෙන්නේ ඔබට? සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. ඒක අත්විඳින්න ඉස්සෙල්ලා. දැන් දෙවෙනි දවසේ කිව්වාමේ දැන් මම ඉස්සරහට එනවා වැඩසටහන් වලට හම්බ වෙලා කියන්න මොකද මට උනේ? මම අද එතනින් එහාට කතා කරන්න යන්නේ නැහැ. දැන් ඔබට මම පාත් එක දුන්නා. සියලු දෙනාටමත් එක්ක මේ පාත් එක යන්න ඉස්සරහට ඇලීම් සහ ගැටීම් අතර දෝලණය වෙනවා. අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා. තව එකක් කියන්න ඕනේ. දැන් අපි හිතමු දැන් පළවෙනි දවසේ විල ළඟ නැවතුණානේ. විල අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කනේ. අපි හිතමු ඊළඟ දවසේ යනවා රෝස මල් කීර තනක් තියෙනවා කියලා හිතන්න ඕනේ. දැන් අපි හිතමු මේකත් මේ අර මේ නෙළුම් ඉල වගේනේ මේක ඕනේ මේක ලයික් කරලා තනවා කියලා. එහෙම කරන්න එපා. එයි මගේ එහෙම එපා කියන්නේ. එතන තියෙනවන්නේ දැන් ඔය දැන් යමුණ ඉස්සෙල්ලා මානෙල් මල් ප්‍රතික්ෂේප කරාට දැන් මෙතන තියෙන රෝසනේ. දැන් මේක වෙන මලක්. එතකොට මෙතන ප්‍රතික්ෂේපය කියන්නේ මොකද්ද? ප්‍රතික්ෂේපය කියන්නේ ගැටීමක්. ඊ ගැටීම සිද්ධ වෙන්නේ මොහේ හින්දානේ. එතකොට එයාවත් ගන්න අර විදිහට. ඒ මලක් කඩලා ගන්න. ඒ මලක් කඩලා අරගෙන අරක ඇප්ලයි කරන්න මෙයාට. හරිද? එතකොට තමන්ට එන හැම දෙයක්ම මේ විදිහට විදර්ශනා කරලා අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට තුන. පරතරටම කරන්නේ. අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අපේ තුන් බලක් කරේ කිසියම් ලස්සන වස්තුවක් හරි මොකක් හරි ගන්න දැකලි වල ලෝභ සිතක් ආව කියලා හිතන්නකො. දැන් ඉස්සෙල්ලාම දැන් මේ මල හදාගත්තේ මේ මලට මම ආසයි කියලා හිතාගෙනනේ. ඔබ හිතන්න මම මේ මොහොතේම මරණයට පත් වුණොත් මට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ආශාවකින් මැරෙනවා. ඒ කියන්නේ ලෝභ සිත අනිවාර්යෙන්ම කොහෙද? සතර අපාය තමයි උපත්ති ලබන්නේ. එතකොට මේ වැඩපිළිවෙළවල මූලික පරමාර්ථය තමයි සතර අපායේ දොරටු වහන එක. එතකොට ඔබට අවසානයේදී රෝසමල් එකක් නෙමෙයි රෝසමල් 100ක් තිබුණා. ඔබ එතනින් කිසිම ගැටලුවක් නැතුව පියවම් කරගෙන යයි. මල්ටි කොහෙ තියෙනවා? ඔබගේ ඇහැ තියෙනවා. ඔබට ඒවා දැක්කට සංඥා ඉන්නේ නැහැ. සංඥා ඉන්නේ. අපි ස්වාමීන් වහන්සේ ඔබට ලස්සන වචනයක් කියනවා දුටුවා දුටුවා කොමලයි. තේරුණා. දුටුවා දුටුවා කොමලයි. ඇසුවා ඇසුවා කොමලයි. සින්දුව අහනවා. දෙවෙනි දවසේ සින්දුව හෙනවා. හනක් මෙහෙ තියෙනවා. නම් පෙතෙට උරන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ සංඥා නිරෝධ කරනවා කියන්නේ. අවසානයේදී ඔබ සංඥා නිරෝධ tattweකට පත් වෙනවා. සංඥා නිරෝධ tattweට පත් වෙනවා කියන්නේ ඔබ අවබෝධය ලබනවා. සංඥා ගන්න මම නැති තැන සංඥා නැත. සංඥා නැත. කොහොමද අපිට අමුතුවෙන් කියලා භාවනා කරන්න කියලා මෙහෙම වෙන්නේ. වෙලාවක් වෙන් කරන්න ඕනේ නැහැ. අපේ ජීවිතේ දවසේ නිදා ගන්න පැය 6 හෝ 8 ලැබුණාම ඉතුරු පැය 20 24 මේ 18ව අපිට තනිකරම විදර්ශනා භාවනාවක් ඉන්න පුළුවන්. අමුතුවෙන් හැදගෙන්න ඕනේ නැහැ ඒකට. සිහිය තියෙන්න ඕනේ. හොඳ සිහියෙන් ඉන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ තමන් මේ මොකද්ද දැන් මෙතනදි කරන්නේ. දැන් එහෙම කරගෙන යනකොට තමන්ව එක ඥාන දර්ශනයකට වැටෙනවා. දැන් මේ අඳුරේ අතපත ගාලා තියෙන්නේ. අඳුරේ අතපත ගාලා තියෙන්නේ. එතකොට දැන් ඔබ දැන් ඔය මග යනකොට ඔබට සමහරක් දැන් වල හිර වෙයි. හිර වුණොත් අනිවාර්යයෙන්ම මග ගිය කෙනෙකුගෙන් උපදෙස් ගන්න. මග ගියේ කෙනකින් උපදෙස් ගන්න අනිත්යෙන් උපදෙස් ගන්න එපා. මොකද නොබක් ඒගොල්ලෝ මග කියයි සමහරලාට වෙන දැන් අපිට උදාහරණයක් විදියට මට බොරැල්ලට ගිහිල්ලා මම අහනවා මේ මට යන්න ඕනේ දෙබඩ උඩ පැත්තට. එතන තියෙනවනේ පාරවල් පහ. මම හරියටම දෙබඩ උඩට ගියේ කෙනකින් අහන්න ඕනේ දෙන්න ගිහිල්ලා. දෙබඩ උඩට ගියේ කෙනකින් අහන්න ඕනේ කොහොමද ඔයා මෙතෙන්ට නැගලා මොන බස් එකේ මොන කාර් එකේ ගියේ කියලා. එතකොට එයා ඔක්කොම ලෑන්ඩ්මාක් එක කියනවා. මෙතනින් මේ බස් එකේ නගින්න හෝල් එකක් යනකොට මෙන්න මෙහෙම බැංකු දෙකක් හම්බ වෙනවා. මේ බැංකුව පවුනක් පස්සේ පොඩි බ්‍රිජ් එකක් හම්බ වෙනවා. බ්‍රිජ් එකෙන් පස්සේ මෙන්න මෙහෙම කලර් ලයිට් එකක් තියෙනවා. කලර් ලයිට් එකෙන් මෙන්න මෙහෙම නායි කියන්නේ එයා කියන්නේ ඒ පාරේ ගිහිල්ලා තියෙනවා. එතකොට එයා අපිට හරියට පාර කියනවා. සමහරක් අය පාර කියනවා පොතක තියෙන එක කියලා. දෙමඩ කොටේ යන විදිහ පාර පොතේ තියෙන එක තමයි එයා කියන්නේ. ඒ පොතේ එඩිෂන් එක මීට අවුරුදු ගානකට කලින් එකක් වෙන්න පුළුවන්. පරණ එඩිෂන් එකක් වෙන්න පුළුවන්. ඈ එතකොට කලර් ලයිට් ඇති වෙන්න පුළුවන් ඒ දවස්වල. එයා කියන්නේ පොතේ තියෙන එක. හරිද? එතකොට අපිට පාර වර්ධිනවා. දැන් මගේ ගියේ කෙනෙක් මගේ අහන්න එයා හරියටම මගේ කියාවි. ඒකයි මම කිව්වේ දැනුම සහ ප්‍රත්‍යක්ෂ අවබෝධය දින අතර වෙනස. දැනුම සම්පූර්ණයෙන්ම විවිධ යන්න දැනුමත් එක්ක මේ ගමන යන්න බෑ. අවබෝධය තියෙනවා නම් අවබෝධය ඔබට ආයාසයෙන්ම මේක ලැබෙනවා. ඔබ දැන් මේ මග යන්න අද ඉඳලා පටන් ගන්න. ඉස්සරහට යනකොට ඔබට මග පැහැදිලි. එක එක බාධකේ පටු අතු පාත්වි ගල් කැඩිලා තියෙයි පාරේ කරන් ගන්න එපා. සැලෙන්නේ නැතුව හේනම ඉස්සරහට යන්න. එක එක හන්දි වලට එනවා. ධර්ම මාර්ගය තුල යනකොට එක එක හන්දි වල මාසන්දි වලට එනවා. මාසන්දි වල ඉන්නව හවුද? ඈ නෑ නෑ එක එකයි ඉන්නවනේ. ආ මේ කොහෙද විශ්වය යන්නේ? එන්න මේ 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 පැත්තේ ගියහම මේ පැත්තේ ගියහම මේ පැත්තේ ලස්සන දේවල් තියෙනවා. අන්න ඉතින් ඒ පැත්තේ හැම කෑවනම් ඩක් ගාලේ පැත්තේ හැරුණා. මග සන්දියකට ආව බග ගිය කෙනකින් අහන්න. මම දැන් මෙතන ඉන්නේ මම කොහෙටද යන්නේ? පැරි වෙලා හරි හරි පාරේ ඇවිල්ලා අපි හිතමු දැන් බොරෙල්ල හන්දියට ගියා. පාරේ හැව්වා. ආපහු මිනිස්සයා කිව්වා මරගාන පැත්තෙන් දෙමඩ කොට යන්න. අනේ ඉතින් නගිනවනේ 171 නමිනෝ. ඉතින් කොහේ යන්නද? ගිහිල්ලා ආයි වෙන තැනකින් බහැලා දැන් දෙමඩ කොට මෙහෙ තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ අනිත් පැත්තට. දැන් ආයි එතනින් බහිනවා. එතනින් බහැලිලා තව එක්කෙනෙක්ගෙන් අහනවා මට දැන් මේ දෙමඩ අයියෝ එයා බහු කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ පස්සේ කෙනෙක් ඉන්නේ. එතකොට දැන් දෙමඩ කොට තියාගෙන දෙමඩ කොට වටේ යනවා. තේරුණාද කියන්නේ? අතරමං වෙනවා. එතන යන්න ඕන තැන හරියට මගේ ගියේ කෙනකින් අහගන්න. ඒක තමයි සියලු දෙනාටම පැහැදිලි කරන්න ඕන දේ. යන්න පුළුවන් බැරි නෑ. මාර්ග බාධක එනවා, ගැටලු වෙනවා. ඒවට නොපියව මුහුණ දීගෙන ඉස්සරහට ගිය හැකියි. දැන් යවුණගේ ප්‍රශ්නේ හරියද? හරි වාගේ. ඈ කල්යාණ මිත්‍රයෙක්ගේ උපදේශක ගන්න ඕනේ. අන්න දැක්කරේද? යමුණාව බේත ගන්න, යමුණගේ ලෙඩේ හොයාගත්තා. දැන් යමුණට බේත් ටික නියම කරා. ඩෝස් එක දීලා දුන්නා. දැන් යමුණගේ වැඩේ මොකද්ද? යමුණ වෛද්‍යවරයා විශ්වාස කරන්න ඕනේ ඉස්සෙල්ලම. නේද? අංක එක තමයි වෛද්‍යවරයා විශ්වාස කරන්න ඕනේ. සුදුසුකම් නැති එක්කෙනෙක් නෙමෙයි සුදුසුකම් තියෙන එක්කෙනෙක් මේ නිර්දේශය දුන්නේ. එතකොට මේක සතියක් දෙකක් බීලා සමහරලාට සුවන වෙන්න පුළුවන්. ආයි ඒ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න. වෙන වෛද්‍යවරු හොයාගෙන යන්න එපා. එතකොට ඒ වෛද්‍යවරයා මුලේ ඉඳලම යමුණට ප්‍රතිකාර කරන්න වෙනවා. එතකොට අන්තිමට මොකද වෙන්නේ? යමුණා අතරමං වෙනවා. යමුණගේ ලෙඩේ කාටවත් හොයාගන්න බැරි වෙනවා. අන්තිමට මුලින් ප්‍රතිකාර කරපු වෛද්‍යවරයාටවත් හොයාගන්න බෑ. යමුණට දැන් තියෙන ලෙඩේ මොකක්ද? ඒ එක එක බෙහෙත් පීලා එක එක වෛද්‍යවරුන්ගේ නිර්දේශය යටතේ ඈ අන්තිමට වෙන වෙන ලෙඩ හැදෙනවා. ලෙඩේට බෙහෙත දීුවොත් ලෙඩේ සුව වෙනවා. වෙන දොස්තර මහත්තයෙක් ළඟට ගියන් පස්සේ වෙන බෙහෙතක් මෙලියන්නේ. එතකොට නැති ලෙඩක් හැදෙනවා. එතකොට ඒ ලෙඩේට බෙහෙත් ගන්න තව එක්කෙනෙක් ළඟට යන්න වෙනවා. එතකොට අපි අමාරුවේ වැටෙනවා. තව මොනවද ගැටලු තියෙන්නේ බලන්න. යමුණ අහප ප්‍රශ්නේ මං හිතන්නේ ඉතාම ගැඹුරු ප්‍රශ්නයක්. හැම දිනාට මේක පැහැදිලි වුණා. තව මොනවද තියෙන්නේ? ඔය පුතාට මොකුත් නැත්ද ප්‍රශ්න? ඔයාට නැත්ද මොකුත් ප්‍රශ්න? ඔයා හොඳට මුලේ ආපු වෙලාවේ ඉඳලා හොඳට ඇහි පෙල්ලම් ගහන්න නැතුව හොඳ අවධානයකින් හිටියා ගැටලු නැද්ද? දැන් ගැටලුවක් නැහැ. කළා තියෙන්නේ. හරි. තව මොනවද තියෙන්නේ? නෑ 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 අපිට හිතට තදින් දැනෙන දේවල් විතරයි. ඕකින් මෙන්න සතර පහ ධාතුන්ගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. හැම දෙයක්ම ලේබල්. හැම දෙයක්ම ලේබල්. හැම දෙයක්ම ස්වභාවයක් විතරයි. මේ වචනේ තුල කිසිම සත්‍යතාවයක් නැහැනේ. දැන් අපි හිතමු මෙහෙම ඔන්න දැන් මේ ස්වාමින් වහන්සේගේ මත මම දැන් මට මතක පොල් එලි ගන්න මිනිස්සෙක් ඉන්නවා. දන්නවද මේ කතාව? පොල් එලි ගන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා පොල් එලි ගහ ඉන්නකොට එතනින් යනවා විදේශිකයෙක්. විදේශිකයා පොල් දන්නේ විශේෂයෙන්ම this is coconut. This is coconut කියන පස්සේ පොල් එලි ගන්න මිනිස්සයා බලනවා. පොල්. ඒ මිනිස්සයා දැක්කේ පොල්නේ. හරියගෙන no. This is coconut. විදේශිකයා දැක්කේ coconut. දැන් මුතන දිනේ coconut ද පොල්ද? ඔතන දෙකෙන් එකක්වත් නැහැ. පොලුත් නැහැ, කොකොනටුත් නැහැ. එහෙනම් මොනවද තියෙන්නේ? ඈ සුදු පාට මදයක් තියෙන, කට්ටකින් වැහිලා තියෙන, ලෙල්ලක් තියෙන මොකක් හරි ගෙඩියක්. සෘෂ්ටිය. දැන් කවුරු හරි ඇවිල්ලා මගේ මෙහෙම මෙතනින් පිළිගනවා. මම මොකක් කියලාද කියන්නේ? බුදුහාමෝ මගේ තාය කියලා කියනවා. නෑනි මේකට මුලින්ම නැහැ කියලා කිව්වනම් අදට මිනිස්සු කියන්නේ මේකට නැහැ කියලා. මේක ලේබල් එකක් ගැහුවා මේ තියෙන උඹේ නැහැ. මේ තියෙන උඹේ කට. මේ තියෙන උඹේ ඇහැ. මේ තියෙන නහ දිව. ඒව අපි දිගින් දිගටම ගෙනියනවා. කෙනෙක් කියවුවොත් එයි මේකට කන කියන්නේ. උත්තර දෙන්න බෑ ප්‍රශ්න වලට. මේකට කන කියලා මුලින්ම විවාහරේ යෙදුනා. ඒ කන විදියට ඉස්සරහට ඒ නම පාවිච්චි කරනවා. ඒකනේ අර ඔය ධර්මාභෝධය උනේ පස්සේ තේරෙන්නේ වචන කියන්නේ සම්පූර්ණ බොරුවක්. වචන තියෙන්නේ ලෞකිකව. සංකල්ප ඔස්සේ තමයි වචන නිර්මාණය වෙන්නේ. වචනවල කිසිදු සත්‍යතාවයක් නැහැ. හැම එකකටම එකක් සාපේක්ෂයි. හැම එකකටම හැම එකක් සාපේක්ෂයි. හරි. එතකොට සත්‍යතාවයට පත් වෙනවා කියන්නේ එයා ලෞකික தත්ත්වෙන් මිදෙනවා කියන එක. ලෞකිකව සත්‍ය නැහැ. සත්‍යතාවයට එනවා කියන්නේ ඒ සත්‍යතාවයට පත් වුණාන් පස්සේ ඒ සත්‍යතාවයේ තුන වචන නැහැ. ඒක ලෝකෝත්තරයි. ඒක ලෝකෝත්තරයි. අපි හැමතිස්සෙම කල්පනා කරලා බලන්න අපි මේ මේඩිය හැවුවා වගේ හිතට තදින් දැනෙන දේවල් තමයි ක්‍රමානුකූලව විදර්ශනා කරලා අයින් කරන්න. අනිත් ඒවා ඔය කී දේ. ඒව ගැන පස්සේ ලෝකෙ ලියන්න එපා. දැන් මම ඒක අර පුංචි උදාහරණයකින් කියන්න. දැන් තමන්ගේ වාහනයක් තියෙනවනම් තමන්ගේ වාහනය වෙන ඩ්‍රයිවර් කෙනෙකුට දෙනවා. මම ඉන්නවා අතුරුගිරිය හන්දියේ. ඔයා මගේ වාහනය අරගෙන එන්න. දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා මොකද්ද? මගේ වාහනේ කියලා ඉන්නේ. ඒ කියන්නේ ඒ වාහනේ මට තදින් දැනලා තියෙනවනේ. එතකොට පාර යන අනිත් වාහන ගැන මම බලනවද? දැන් මට තියෙන්නේ රතුපාට කාර් එකක් විතරයි. රතුපාට කාර් එකක් කියලා හිතන්නකෝ. දැන් මගේ රතුපාට කාර් එක ගැනද? දැන් නිල් පාට කාර් යනවා, කළු පාට කාර් යනවා. මේ අලු පාට කාරණ මම හොයනවාද? මොකද මම දන්නවා ඒක මගේ එකක් නෙමෙයි. රතු පාට මොකක් හරි වාහනයක් ඈත පේනවා නම් අන්න මගේ හිතේ ඒ වාහනය කෙරෙහි උනන්දු වෙනවා. මේක මගේ වාහනයද? සැකයක් තියෙනවා. අන්න ඒ වගේ තමන්ගේ හිත තදින් එල්බ ගන්න තැන් විදර්ශනා කරන්න. එතකොට ඒක අපිට નિરાයාසයෙන්ම අපෙන් බහැර වෙලා යනවා. තව මොනවද ගැටලු තියෙන්නේ? ගැටලු අහන්න අහන්න තමයි තමන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ. මොකද? විඥානය කියන්නේ අපි භවගාමි සිත. ඒක තමයි යන්නේ. ඒක තමයි ගමන් කරන්නේ. ඒක විතරයි යන්නේ මේ පඤ්චස්කන්ධේ දාලා යනවා. දැන් අපි දැන් මේ නඩත්තු කරන්න හිතනේ මේ පඤ්චස්කන්ධේනේ. භවෙන් භවේ ගමන් කරන්නේ මේ විඤ්ඤාණ ධාතු පමණයි. දැන් අපි දැන් මට මේ භවයේදී මේ මිනිස් ශරීරයක් හම්බ වෙලා තියෙනවා. මේක තමයි මගේ මේ භවයේදී තියෙන රූපය. දැන් මම කරලා තියෙන කුසල සහ අකුසල කර්මත් එක්ක ඊළඟ භවයේදී මගේ රූපේ නිර්මාණය කරන්නේ මේ විඤ්ඤාණ ධාතුව තමයි. මම අකුසල් කරලා තියනවා නම් සතර පාය උත්පත්තියක් ලැබයි නම් මගේ විඤ්ඤාණය කිහිල්ලා අල්ලගන්නේ සතර පාය දෙනා. එක්ක ප්‍රේතෙක්, එක්ක තිරිසනේ. ඒතර මගේ එතනදී රූපේ එකයි. මේක තමයි වැදගත්ම දේ. මොකද කවුද කිව්වේ? නැත්තම් යන්නේ මොකද එතකොට? යන්නේ මොකද එන? සාතිනි කියන්නේ කවුද? ඈ ඔව් ඊයේ දැන් බුදුහාමුදුරුවෝ එක හරි කිව්වද? ඉතින් ප්‍රදේශේම කරයිද? ඉතින් සාත්‍රි කියලා දෙන දෘෂ්ටියක් නේ. ඒක තියන්නේ බිමි. ඒක දෘෂ්ටියක්. විඥාණය තම භවෙන් භවී ඉස්සරහට යන්නේ. ඔව්. ඔව් විඥාණය නිරෝධ කරනවා. නිවන් දකින්න කියන්නේ ඒකයි. මෙයාට අල්ලගන්න තැනක් නැහැ ඊට පස්සේ. ඒකයි. මේක උපාද හරියට මේ කූඩෙල්ල වගේ තමයි. මෙතන අතාරිනකොට මේක අල්ලගන්නවා. මේක අතාරිනකොට මේක අල්ලගන්නවා. තමන්ගේ සිත. ඒක තමයි වටිනම දේ. ඒව දෘෂ්ටි. දැන් මේ ධර්මය ඔස්සේ දෙන්න හදන්නේ එයාව තමයි මේ නිවැරදි කරන්න හදන්නේ. දැන් මෙයාව කොච්චර හැදුවත් වැඩක් නැහැනේ. මේක කොච්චර මේ උදේවල නාවලා සෙන් පවුඩර් ගාලා හොඳ ඇඳුම් අඳලා කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මේක අපිට ඕන විදිහට මේක තියාගන්න බෑ. මේක නිර්ල යන දෙයක්. මේක දරකොටයක් මේ. මේක දරකොටයක්. කොච්චර නඩත්තු කරත් මේක වැඩක් නැහැ. මේක අපිට ඕන විදිහට මේක තියාගන්න බෑ. දැන් බලන්නකො තමගේ පුංචි කාලේ ෆොටෝ එකක් අරගෙන දැන් එකක් එක්ක සංසන්දනය කරලා බලන්නකො. බලන්නේ කැතයිද? මේ මමද කියලා හිතනවනේ දැක්කම. ඒක වෙනස් වෙලා තියෙන්නේ. වැඩි ඕනේ අවුරුද්දකට දෙහෙකට කලින් එකක් කරන් බලන්න. මේක දිරල යන කය මේක. මේක දාලා යන්න වෙනවා. මොන සැප දුන්නත්. මොන සැප දුන්නත් දාලා යන්න වෙනවා. මම මේකට තව පැහැදිලි වෙන මම පුංචි මේ කතාවක් කියන්නම්. මේක මේ බුදුහාමුදුරන්ගේ ධර්මදේශනාවක ඇත්තටම ඒකේ තීච්ච ගැඹුර පැහැදිලි කරලා දෙන්න තීච්ච එකක්. ඒකේ බ්‍රාහ්මණෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයාට හිටියා මේ භාර්යාව තුන්දෙනෙක්. සමහරක් අය නම් අහලා ඇති. භාර්යාව තුන්දෙනෙක් හිටියා. එතකොට පළවෙනි භාර්යාවට පුදුමාකාර විදිහට මේ බ්‍රාහ්මණයා ඇලුම් කරා, ආදරය කරා. ඉන්න මාලිගා හදලා දුන්නා, මන්දිර හදලා දුන්නා, සලුපිලි තරම් දුන්නා, කැම්පි ඉල්ලන ඉල්ලන දේ ගෙනා දුන්නා. බුදුමාදරේ පළවෙනි භාර්යාවට. දෙවෙනි කෙනාටත් එහෙමයි. ඉල්ලන ඉල්ලන දේවල් ගෙනල්ලා දෙනවා. රාජ භෝජන කොම දූ පැලඳුම් යාන වාහන ඔක්කොම දීලා. තුන්වෙනි කෙනා පිළිබඳව එච්චර යා බැලුවේ නෑ. කොහෙද ඉන්නේ කියලාවත් බැලුවේ නෑ. හරියට කෑවද කියලාවත් බැලුවේ නෑ. මොනවද අඳින්නේ කියලාවත් බැලුවේ නෑ. දැන් මිනිස්යාගේ ජීවිතේ මොකද්ද? ඉපදිලා කාලයත් එක්ක මොකද වෙන්නේ? මරණයට ලං වෙනවනේ. මරණයට ලං වෙනවා. ඔන්න දැන් මේ බ්‍රාහ්මණයා මරණාසන්න මොහොතට ඇවිල්ලා තියෙන්නේ. මැරෙන්න දැන් ළඟයි. දැන් ඉන්නවනේ භාර්යාව තුන්දෙනේ. පළවෙනි භාර්යාවට කතා කරා. පළවෙනි භාර්යාවට කතා කරලි වෙලා කිව්වා, මම ඔබට මගේ ජීවිතේට වැඩිය මම ඇලුම් කරා. මම ඔබට ආදරය කරා. ඔබ ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම මම ඔබට ගෙනල්ලා දුන්නා. කෑම ජාති දුන්නා. සළු පිළි දුන්නා. රත්නාභරණ දුන්නා. මුතුමැණික් දුන්නා. මම දැන් මරණාසන්න වෙන්නේ. මම තව පොඩ්ඩකින් මරණයටපත් වෙනවා. මම ඔබෙන් එක ඉල්ලීමක් කරන්නම්. ඔබට පුළුවන් දෙයක ඉෂ්ට කරන්න. ඊට පස්සේ ඇහුවා, ස්වාමීනි ඔබ ඉල්ලීම කරන්න මම ඉෂ්ට කරන්නම් කියලා. ඊට පස්සේ කිව්වා, එහෙනම් මගෙත් එක මැරෙන්න යන්නේ කියලා. තේරුණාද? බ්‍රාහ්මණයා පළවෙනි බිරිඳකින් කරපු ඉල්ලීම මොකද්ද? මම මැරෙනවා, තව පොඩ්ඩකින් මගෙත් එක මැරෙන්න යන්න ඉන්න පුළුවන්ද කියලා. දැන් ඉන්න මහත්තුරුත් එහෙම අහනවද? ඈ? එහෙම අහන්නේ නැනේ. ඉතින් මේ භාර්යාව දීලා තියෙන උත්තරේ මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ මට සලකපු එක ඇත්ත. මට කන්න දුන්නා, මට අඳින්න දුන්නා, ඈ? මට මුතුමැණික් ගෙනල්ලා දුන්නා. මට නම් එන්න බෑ, මම මෙතනින් එක අඩි ඒ මැරෙන්න යන්න දෙකම පස්සේ කවුද බයින වෙන්නේ? මෙතන ඉන්න අඩියක්වත් මන් නම් හෙල්ලෙන්නේ නැහැ කිව්වා. ඉතින් දැන් මොකද හිතෙන්නේ අර මහපුණියට? පුදුම සංකාවක් ඇති වෙන ඕනේ නේ. පුදුම දුකක් නේ. ඈ? ඉතින් කල්ලිවලයි පළවෙනි මිරිත ගියා. දැන් බ්‍රාහ්මණයාගේ මේ ඒ ඉල්ලීමට උත්තර ලැබුණේ නැහැ. ඊට පස්සේ මතක් වුණා දෙවියෙක් කෙනා. ඉතින් දෙවියෙක් කෙනාට කතා කරාලු. දෙවියෙක් කෙනාට කතා කරලා දෙවෙනි එක්කෙනාට කියන ඔබට මම මෙහෙම පළවෙනි එක්කෙනාට වගේම මම ඔබට සැලකුවා, කන්න බොන්න දුන්නා, ඇඳුම් පැළඳුම් ගෙනල්ලා දුන්නා, ඈ මාළිගා හදලා දුන්නා. මම දැන් තව පොඩ්ඩකින් මරණයටපත් වෙනවා. මගෙත් එක්ක මැරෙන්න යන්න ඉන්න පුළුවන්ද කියලා. මෙයා කල්පනා කරලා ඉවරලා දුන්න උත්තරය. ඊයරය කිව්වට මෙතන හෙල්ලෙන්න බෑ කියලා මෙයා කොළු. ඔබ වහන්සේ මට සලකපු එක ඇත්ත. මං ඒවට කළ ගුණයක් විදිහට වල ළඟට විතරක් ඉන්නවා කියලා. දැන් අරය හෙල්ලෙන්න බෑ කිව්වා. අරය දෙවියන් කෙනකෝ වල ළඟට එන්නා කියලා. දැන් ඉතින් වල ළඟට එවිද වැඩක් නැහැ නේ, මැරෙන්නේ නැහැ නේ. දැන් මේ බලාපොරොත්තුවත් සුන් වුණා. ඊට පස්සේ මතක් වුණාලු මම සලකපු නැති එක්කෙනෙක් හිටියා. තුන්වෙනි එක්කෙනෙකුත් ඉන්නවානේ. කෑවද බිව්වද කියලා බැලුවේ නැහැ. ඈ තරහ වෙලාද දන්නේ නැහැ දැන් මගෙත් එක්ක. කියලවල අන්තිමට හරි අකමැත්තෙන් වගේ කතා කරා. තුන්වෙනි එක්කෙනාට ඊට පස්සේ උන්ට දැන් බ්‍රාහ්මණයා පාප උච්චාරණය කරනවා. නේ ඔබට මම සැලකුවේ නැහැ. ඔබට මම කන්න අඳින්න දුන්නේ නැහැ හරියට. ඔබ ඔබට ඉන්න තැනක් දුන්නේ නැහැ මම හරියට. ඔබව සතුටු කරේ නැහැ මම හරියට. ඉතින් අර තුන්වෙනි භාර්යාව කිසිම සබ්දයක් නැතුව ඔහේ අහගෙන ඉන්නවලු. ඉතින් දැන් මෙයා කියනවලු මම තව පොඩ්ඩකින් මරණයටපත් වෙනවා. මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. මගෙත් එක්ක මැරෙන්න යන්න එන්න කියලා. මෙයා මොකද කිව්වේ? මං එන්නම් කිව්වා. කොහොමද වැඩේ? මාර තුන් දෙනෙක් නේ. පළවෙනි බිරිඳට උපමා කරේ අපි සතු භෞතික දේපල ගේදොර වතුපිටි ඒවා අපි යනකොට අඟලක්වත් හෙල්ලෙන්නේ නැහැ. අපි මුළු ජීවිත කාලයෙන් කැප කරන්නේ ඕනට නේද? කෙවල් හදනවා, තට්ටු දෙකේව හදනවා, තු මේවා හදනවා. පර්චස් 10ක් ගන්නවා. තව 10ක් ගන්නවා. නේද? ඔන්න. අපි යන වෙලාවට ඔය කිසිම දෙයක් අපිත් එක්ක හැබැයි මුළු සතේම වියදම් කරන්නේ ඒකට නේද? ඔන්න පළවෙනි බිරිඳ. දෙවෙනි බිරිඳ කියන්නේ අපේ දුවා දරුවන් සහ ඥාතීන් අසල්වාසීන් එන්නේ වල ළඟට විතරයි. හරිද? වල ළඟට විතරයි. මිනි පෙට්ටිය කරේ තියාගෙන යනවා. බෝමුදාන කරනවා නම් බෝමුදාන කරනවා, ආදාහනය කරනවා නම් ආදාහනය කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදර යනවා. අපි අපේ ගමන කණේ යනවා. තුන්වෙනි එක්කෙනා තමයි අපේ සිත. සේරණක මහත්ය අරු විඥාණය. අපි කැමති වුණත් අකමැති වුණත් අපෙත් එක්ක එනවා. සැලකුවත් නැතත් අපිත් එක්ක එනවා. අන්න එතකොට වැඩිම සලකන්න ඕනේ මොන බිරිඳටද? තුන්වෙනි බිරිඳට තමයි සලකන්න ඕනේ. අපේ ගොඩක් අය තුන්වෙනි බිරිඳ කියලා කෙනෙක් ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. සලකන්නේ පළවෙනි බිරිඳටයි දෙවෙනි බිරිඳටයි විතරයි. පැහැදිලිද? එතකොට වැදගත් එක්කෙනා කවුද? තුන්වෙනි බිරිඳ. අපි කැමති වුණත් නැතත් එයාට අපි සලකන විදිහට අනුව එතකොට උතර ඉන්න බලවත් එක්කෙනා තුන්වෙනි බිරිඳ. අපි එයාට කරපු අතෝපස්ථාන මත තමයි එයා අපේ ඊළඟ භවෙන් තීරණය කරන්නේ. එයාට හොදට අතෝපස්ථාන කරා නම් හොදට අතෝපස්ථාන කරනවා කියන්නේ මොකද්ද? ධර්මාවෝදේ පිණිස කුසල් වැඩි වෙන විදිහට එයාව සතුටුස කරන්න තියෙන්නේ එහෙමනේ. මොකද එයා අපිට පියවිහෙට පේන්නේ නැහැ. ගියදොර වටපිටින් ඥාතීත මිත්‍රාදීන් අපිට ඇහෙන පේනවා නේද? එතකොට මෙයාව කොහොමද සතුටුස කරන්නේ? කුසල් කුසල්හි හිත පිහිටවනකොට අපිට අනිවාර්යයෙන්ම ඒ තුන්වෙනි බිරිඳගේ පිහිට අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද එයා තමයි මෙතන ඉන්න බලවත් එක්කෙනා. එයා කැමති තැනකට තමයි අපිට යන්න වෙන්නේ. අපි අනිත් අය කොච්චර එකලොක් කම්පේර අපිට යන්න වෙන්නේ තුන්වෙනි එක්කෙනා කියන දැන්න තමයි. එතකොට අවධාරණය කරගන්න තමන් සතුව මෙන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා. අපි මූලික තැන දෙන්න ඕනේ තමන්ගේ විඥාණයට. එහෙම නැත්නම් සිතට. මේ බණ කියන්නේ මේ දේශනා කරන්නේ අපගේ සිතට. ඔබගේ කයට නෙමෙයි මේ කියන්නේ. ඔබගේ කයට මේ දේශනා කරන්නේ සිතට. මට ඔබගේ කය වෙනස් කරන්න ඕනේ නැහැ. මට වෙනස් කරන්න ඕනේ ඔබගේ සිත. ඔබගේ වැදගත් සිත නිසා විඥාන ධාතුව තමයි වැදගත්. ඔබ සුදු ඇඳගෙනවත් එකයි සුදු නැත්ත් එකයි. ඇඳුමේ වර්ණය අදාළ නැහැ. ඔබ සිත මෙතන පිළිටවන්න. වහලේ හිටියත් කවන්නේ. පාරේ හිටියත් කවන්නේ සිත මෙතන පිළිටවන්න. සිත තමයි මේ දේශනා. කියන්නේ තුන්වෙනි බිරිඳව සපෝට් කරනවා මේ. මෙයා තමයි අපිට අන්තිම මොහොතේදී ඕඩ වෙන්නේ. බාහිරින් වෙනස් වෙන්න එපා. එදුම් පෙළඳුම් වලින් පුද්ගලික වෙනස් වෙනා වැඩක් නෑ. පුද්ගලික වෙනස් වෙනෝනේ ආධ්‍යාත්මිකව. දිගට සායවල් ඇඳලා යනවා. තනි සුදු වඳිනවා. සුදු කලිසම් වඳිනවා. සුදු ෂර්ට් අඳිනවා. නමුත් මේ ඇතුලේ ලෝභය හැලියක්. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ලෝභය මෙතන බුදුදම් වැඩක් නෑ. ඒ සුදු එදුම් වැඩක් නැහැ. ඔබ පවිත්‍ර වෙන්න ඕනේ හදවතින්. ඔබගේ පවිත්‍රකම තියෙන්න ඕනේ හදවත තුළ. ඒ නිසා මේ සියලු දේ ඔබගේ හිත පෝෂණය කරන්න. කුසල් සම්පත් වලින් වැඩි කරන්න. එහෙම වුණොත් ඔබට හොඳ සුගතියක් කරා යන්න පුළුවන් වෙයි. තව මොනවද ගැටලු තියෙන්නේ? අපි තව මිනිත්තු 10කින් විතර වගේ නවත්තමු. ඒක උදේ 11 මාරයි. තව මොනවද ගැටලු තියෙන්නේ? ද්වේෂය ගොඩක් බලවත්. ද්වේෂය හටගන්නෙත් අපේ තුල තියෙනා වූ මෝහය නිසා. මෝහය තමයි ඇලීම් සහ ගැටීම් කියන දෙකම නිර්මාණය කරන්නේ. අපි අපිව හරියට අවබෝධ කරගෙන තියෙනවා නම් අපිට පුළුවන් ඔය ඇලීම් සහ ගැටීම් වලින් පුළුවන් තරම් මිදෙන්න. මේක අමාරු වැඩක් නෙමෙයි. හරියට කරන්න ඕනේ. අඳුරේ අතපත ගෑවොත් මුකුත් හොයාගන්න බෑ. සමහර වෙලාවට අදාළ හොයන්න ඕන දේ අත ළඟම තියෙනවා. නමුත් වෙන තැනක තමයි අත ගන්න. මොකද හරියට ආලෝකේ වැටිලා නැහැ. ආලෝකේ වැටෙන්න ඕනේ මේක. තව මොනවද ගැටලු ඒ ප්‍රශ්නේ වැහෙන්නේද? මොකක්ද ඒකේ හරය? මොකද? ඔව්. යන්න ඕන විදිහක් ගන්නවා. කොතනද ඒ හිර වෙලා තියෙන්නේ? කොතනින්ද ඒ හිර උනේ? මම කියන තැනින්. මම කියන තැනින්. අන්න හිර වෙච්ච තැන. දැන් ඒ මමට එක පැත්තකින් දැනුම කියන එකේනා පොඩි බලපෑම් කරනවා. දැනුම කියන එකේනා දැනුම දැන් ඒ මහත්තයා කිව්වා මේක මල මගේ නෙමෙයි කියලා හිතෙනවා. මේක මල ගෙනිච්චත් කමක් නැහැ කියලා හිතෙනවා. ඒ හිතෙන්නේ දැනුමට. හැබැයි මම ඉන්නවා තාම. අන්න ඒකයි උදේ තියෙන ප්‍රශ්නේ. තේරුණාද කියන්නේ? මම නැහෙනි. ඒ මම නැහැ කියන තැනට එන්න ඕනේ අපි ක්‍රමානුකූලව. දැන් මහත්මයාට මම කියන්නේ දැන් අපි දැන් මේ යමුණ මහත්මියට දැන් මම පුංචි උදාහරණකින් පැහැදිලි කරන්නේ. ඒ විදිහට ඔබතුමා ඔබතුමාගේ හිතට තදින් ගැටෙන දේවල් විදර්ශනා කරමින් ඉවත් කරගෙන යන්නකෝ ඉස්සරහට. ඉවත් කරගෙන ගිහිල්ලා මට කියන්නකෝ මොකද වෙන්නේ කියලා. පුරුදු කරන්න ඕනේ මේක. මොකද මේක මේ භවයේ පුරා අපව ගෙනාපු හරි මේ මුරණ්ඩු යක්ෂයෙක් මේ ඉන්නේ. මෙයාට සමහර වෙලාවට එක මේ ඩෝස් එකක් දෙකක් දීලා මෙයා කන්ට්‍රෝල් කරන්න බෑ. හරිද? ඒක බැරි මාස ගණන් දෙන්න වෙනවා. සමහරවිට දඩු ගතිය දාන්න වෙනවා. හිස කුඩිච්චි දාන්න වෙනවා. හරි අමාරුයි මෙයා බෙල්ල කරන්න. හරිද? මෙයාට හරියට බේත් ටික කියන්නේ හොඳ වෛද්‍යවරයෙකුගේ පිළිගත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අනුව මෙයාට ප්‍රතිකාර කරනවා නම් මේ අනිවාර්යයෙන්ම මෙයාගේ ලෙඩ සුව වෙනවා. ඒකට අපි තුල තියෙන ලොකු වීරියක්. මේ මහත්මයාගේ ප්‍රශ්නේ හරි වටිනවා මේ සියලු දෙනාට. දැන් අපි එන්නේ මෙතෙන්ට එන්නේ සමහරක් අය එනවා දවස් දෙකකින් මාර්ගඵල ලබන්න ඕනේ කියලා හිතාගෙන. එහෙම කරන්න බෑ මේක. මේක මේ භවය තුල ගෙනාපු මේ ලොකු දෘෂ්ටි බලවේගයක් මේ තියෙන්නේ. මෙයව දමණය කරන්න ඕන ශක්තිය අපි මේ මොහොතේ ඉඳලා වර්ධනය කරන්න ඕනේ. වර්ධනය කරනකොට ටිකෙන් ටික ඉස්සරහට යනකොට මෙයා අවනත වෙනවා අපිට දැනෙනවා. හොඳටම තේරෙන්නේ දැන් මෙතන ඇත්තටම තියෙන්නේ අපිට දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ තුල විදර්ශනාව තුල ඉඳෙද්දී අපිට දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අපේ තියෙන දෙයක් හිස් වෙන එක වෙන්නේ. ඉවත් වෙනවා. අතහැරෙනවා. දැන් උදාහරණයක් විදිහට මගේ ඇඟිල්ලේ කටුවක් තියෙනවා කියලා හිතන්නකෝ. නිදි කුම්භ කටුවක්. මේ කටුව කියන්නේ මොකද්ද? කටුව තුල මොකද්ද තියෙන්නේ? වේදනාවනේ. වේදනාව කියන්නේ මොකද්ද? යමුණ මිස් කියන්නේ වේදනාව කියන්නේ මොකද්ද? මමනේ. මටනේ වේදනාව දැනෙන්නේ. දැන් මම මේ ඇඟිල්ල සුවපත් කරන්න නම් මොකද අයින් කරන්න ඕනේ? කටුව අයින් කරන්න ඕනේ. කටුව අයින් කරනවා කියන්නේ මොකද්ද? මම අයින් කරන්න ඕනේ. මම අයින් වීම තුල මට මෙතන සුවයක් දැනෙනවා. දැන් අපේ මහත්මයා කිව්වේ දැඩුමට කිව්වේ මම තාම ඉන්නවා. චුට්ට මේකට ප්‍රතිකාර ටික කරගෙන යන්න අන්තිමට මම ඔබට අත්හැරි. තාම මම ඉන්නවා. විශ් අනිවාර්යෙන්ම මේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. අත්ෙන් අත්තර නම් පණින්න එපා. අත්ෙන් අත්තර පණින්න එපා. මෙතන ඉතාම ප්‍රත්‍යක්ෂයි. ඉතාම ප්‍රත්‍යක්ෂයි. මෙතන ඒ මග ගියොත් ඒ අවබෝධය ලැබෙනවාම තමයි. හැබැයි හරියට යන්න මග ගිය කෙනෙක්ගෙන් හරියට උපදෙස් ගන්න. තව ප්‍රත්‍යක්ෂයි. එක එක තැන්වල යන්න එපා. එක එක තැන්වල යන්න අවශ්‍ය නැහැ. පොත්පත් කියවන එක අවශ්‍ය නැහැ. මේ කියපු ටික ප්‍රායෝගිකකරණය කරන්න. ප්‍රායෝගිකකරණය කරනකොට ඔබටම පැහැදිලි වෙයි ඔබ තුළ ඇතිවන පිබිදීම මොකක්ද කියන එක. ඉතාම පැහැදිලිව පේනවා. මොකද අනිවාර්යයෙන්ම දැන් තමන්ගේ හිතට සතුට ඇති වුණෙන් පස්සේ ඒ සතුට දැනෙනවනේ. සතුට හිතට දුක දැනුනෙන් පස්සේ ඒ දුක දැනෙනවනේ. ඒ වගේම තමයි තමන්ගේ මේකෙන් හිස් වෙන්න ඒ ඇතිවන සතුට වචන වලට පරිවර්තනය කරන්න බෑ. ලැබීමක් තුල නෙමෙයි සතුට හිස් වීම තුල. නිදහස් වීම තුල. ඒ සතුටට ප්‍රතිවිරුද්ධ කිසිම දුකක් නැහැ. එයා නිතරම සතුටින් ඉන්නේ. ඔව්. සතුටින් ඉන්නේ ඒ සතුටට ප්‍රතිවිරුද්ධ දුකක් නැහැ. ඒක ලෝකෝත්තර සතුටක්. ඒක ලෝකෝත්තරයි. මම ඒකයි මම ඉස්සෙල්ලාම හැමෝම ඔබ සතුටින් ඉන්නේ කියලා පටන් ගන්නකොට දෙන්නේ තුන්දෙනෙක් අත ඉස්සුවා. සමහරක්ට එහෙම වෙන්නේ නැති සැබෑ ලෙස සතුටින් ඉන්නේ ලෝකෝත්තර ඥානය උදා කරගත් කෙනෙක් පමණයි. ලෝකෝත්තර ඥානය උදා කරගත් කෙනෙක් පමණයි. මේ මාර්ගය තුල යනකොට අපිට හැකියාවක් ලැබෙනවා. අපි අපිට එන ප්‍රශ්න තියෙනවනේ ලෞකික ජීවිතේ එන ප්‍රශ්න. ප්‍රශ්න සැහැල්ලුවෙන් පිළිගෙන සැහැල්ලුවෙන් විසඳලා සතුටින් ඉන්න. බලන්න කොච්චර සැනසුමක්ද කියලා. ප්‍රශ්නෙත් එක්ක ගැටෙන්නේ නැහැ. එන්න ප්‍රශ්නේ එන්න. ප්‍රශ්නේ එන්න. ප්‍රශ්නේ ගන්න. ප්‍රශ්න විදර්ශනා කරන්න. ප්‍රශ්නේ තියන්න විදිහ. විදර්ශනාව තුළ. ඉතින් ඒ නිසා මේක ප්‍රායෝගිකව කරන්න කිසිම කෙනෙකුට අමාරු නෑ. කරන්න පුළුවන් දෙයක් මේක. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ භවය නිමවෙන්නට කලින් මේ ධර්මය මම අවබෝධ කරගන්නවාමයි කියලා හිතට දෙන්න දැඩි සංඥාවක්. මේක පල් දාන්න එපා. සමහරක් අය ඉන්නවා, අපේ මෑණිවරු පියවරු ඉන්නවා, දරුවන්ගේ ප්‍රශ්න ඉවර වෙනකම්. සමහර දරුවෝ කසාද බඳිනකම් බලන් ඉන්නවා. සමහර දරුවන්ට දරුවා ලැබෙනකම් බලාගෙන ඉන්නවා. සමහර දරුවෝ ගෙවල් හදනකම් බලාගෙන ඉන්නවා. සමහර දරුවෝන්ට රැකියාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. හැබැයි මාරය බලන් ඉන්නේ නැහැ. මාරය බලන් ඉන්නේ නැහැ. මාරයෙන් ළඟට ඇවිත් ඉවර වෙලා කිව්වොත් දැන් යමං මගෙත් එක්ක කියලා හෙට එන්නම් කියන්නද? තව සතියකින් එන්නම් කියන්නද? බෑ. තියෙන සියලු දේ දාලා දැන් යන්න ලෑස්ති වෙන්න ඕනේ. මේ තැනක අපි ඉන්නේ මාරයාගේ ගෙදර. මාරයාගේ ගෙදර. මාරයාට ඕන විදිහට අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එහෙම තත්වයකටපත් වෙන්න එපා. වහ වහ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ගතවන හැම තප්පරයක් තුළම ඒ අදිෂ්ඨානය තුළ ඉන්න මේ මගේ අන්තිම භවය ලබන භවයක් ගැන හිතන්න එපා. මේ මගේ අවසන් භවය. මම මේ භවය තුළදී මම මේ ධර්මය අවබෝධ කරනවාමයි කියලා ස්ථිරව අදිෂ්ඨාන කරන්න. ඒ සංඥාව තමන්ගේ හිතට තදින් දෙන්න. හැබැයි ඒක දැනුමට විතරක් සීමා කරන්න එපා. ඒක ප්‍රායෝගික කරණය කරන්න. දැන් තියරි දන්නවා. දැන් කට්ටියත් එක්කම ලෑස්ති වෙන්න පූල් එකට බහින්න. පීනන්න පුළුවන් අය ඉන්නවා. බය වෙන්න එපා. ගිලින්න ගියොත් පෙර ගන්නවා. බය නැතුව කියන්නේ බහින්න, පූල් එකට බහින්න. පීනන්න පුළුවන් අය මෙතන ඉන්නවා. ඔබ වෙනුවෙන් ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. නැත්තම් කවදාවත් පීනන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි අද දේශනාව මෙතකින් නිමා කරමු. මම හිතන්නේ සියලු දෙනාට අය දෙකකට වගේ ආසන්න කාලයක් සියලු දෙනා මේ දේශනාව සම්බන්ධ වුණා. අපි ගැටළු ඉදිරිපත් කරලා ගැටළුවලට පිළිතුරු ලබා දුන්නා. අපි ඉස්සරහට ගෙන යමු. අපි සියලු දෙනාටම මේ සංසාර ගමන එළවරු
අනිවාර්ය තුන. බොහොම ආදරණීය ශ්‍රාවකේ හැටියට සම්බන්ධ වෙලා ධර්මයේ බොහෝ ලැබියාවෙන් ශ්‍රවණය කරලා දැන් මන්දර තිබුණු ප්‍රශ්න විසඳගෙන දිට්ටි විසුද්ධිය ඇතිකරගත්තා. සංකල්පන අතර තිබුණු විසුද්ධිය ඇතිකරගත්තා. හිතේ තිබුණු ගැටලු විසඳගෙන චිත් විසුද්ධිය ඇතිකරගත්තා. සැක සංකා දුරු කරගත්තා. චිකිත්සාව දුරු කරගත්තා. තුමයි ඊළඟ සන්තෝෂයෙන් කතා කරනවා. එතකොට විශේෂයෙන් කතා කිරීමේ හැකියාව තියෙන තුමා නීතිඥයෝ. නීතිඥයන්ට බොරු කරන්න බෑනේ. නීතිඥයෝ අර උපාය මාර්ගිකව ප්‍රශ්න දිහා බලන කට්ටියට යාර න්‍යායාත්මකව බලනවා. ආනන්ද හාමුදුරුවෝ බොරු කාසර් බොරු දියුරු දෙකද කියලා. එහෙම බලන කෙනාටම තමයි මේකේ සත්‍ය අසත්‍ය මොන ගැහින්නේ. ලෝකෙ හැමෝම මතක් කරද්දි කරද්දි අපගේම දේ පිළිගන්නේ කියලා අපි නිරන්තරයෙන් මතක් කරන්නේ. ගෝධින් විදර්ශනා කරන්න විදර්ශනා කරනකොට ඔබට තේරෙනවා සැක හිතන්නේපා මධ්‍යස්ථ භාවයේ ඉඳගෙන විදර්ශනා කරන්න. ඒකට ඔබට විශ්වාසයේ ප්‍රත්‍යක්ෂතාවයේ කොට නැගෙනවා. අන්නේ විශ්වාසය පදනම් කරගෙන ඉස්සරහට කටයුතු කරගෙන යද්දී කරන්න කිසිවක් ඉතුරු නොවන අන්දමින් අවබෝධය ආධ්‍යාත්මය තුළින් නැගෙනවා. සාහිනාන්දගේ දේශනා අතර කිපුණු ගොඩාක් කාරණු කාරණා එකත් කොටස් එතුමා අවදි කළා. සතර මහා ධාතු පිළිදු නැති තැනක් තියෙනවා නම් ඒ තමයි නිර්වාණය කියලා එතුම ප්‍රකාශ කරන හැමදාම මතක් කරන දෙයක්. ඒ නිවන් දකින්න කෙනෙකුට ඒ බීජය පැල කරගන්න ලැබිලා තියෙනවා. හොඳටම අපිට බීජය ලැබුණා නම් අපි කරන්න ඕන හොඳ පොළවක හොඳට පොහොර ජලය මනාකොට එක් කරලා ඒක වැඩි කරන්නත් එපා. ජලය වැඩි වුණොත් බීජය කුණු වෙනවා. කුඹුරට වී ගැව්වත් එහෙමයි. අඩු වුණොත් පැලවෙන්නේ. පොළොව නිස්සාර වුණොත් බීජය අල්ලගන්නේ නැහැ. මුඩි ආවත් මේ යන එතන ඉඳලා වැඩෙන්න පොළොව සාරවත් බව තියෙනවා. ඒ කියන්නේ ඔබේ පහුවේ පොර තියෙනවා. හිත හොඳකම තියෙනවා. විවෘත භාව තියෙනවා. උගුරට හොරෙන් බෙහෙත් ගන්න පුළුවන්. හිතට හොරෙන් නිවන් දකින්න බෑ. එතකොට කිසිම හේතුවකින් අපිට නිවන මවා ගැනීම කරන්න බෑ. නිවන තුළ බොරු කරන්න බෑ. නිවන් දැකපු ඕනම කෙනෙක් මම විශ්වාස කරනවා පිට පුංචි පුංචි දුර්වල සාධකුණත් ඔවුන් අවසාන චිත්තයෙන් පාරිශුද්ධයි කියලා. ඒ නිසා මම එයන්ට එච්චරම බය නැහැ. ධර්ම අවබෝධය කරපු අයට එච්චරම බය නැහැ. මොකද හේතුව මේ මිනිස්සයාව මරන්න හිතුනත් මේ යගා අවසාන චිත්තයෙන් පාරිශුද්ධයි. ඒක කෙරෙන්නේ ගාන්න ඉදුන දවසාන චිත්තෙන් පාරිසුද්ධයි. ඒක කෙරෙන්නේ නැහැ කියලා දන්නවා. නින්දා කරන්න ඉදුනත් අවසාන චිත්තෙන් පාරිසුද්ධයි. අවඩක් කරන්නේ නැහැ කියලා දන්නවා. මේ අවසාන චිත්තෙන් පාරිසුද්ධත්වය තාම එලා දින ලෝකෙ මිනිස්සු උඩ සිටිවිලි වලින් මොන තරම් පාරිශුද්ධත්වයක් ඇති කරගත්තා. බුදු මනසේ ස්වභාවය තමයි අවසාන චිත්තයේ තියෙන දුර්වලතාව. අද අවසාන චිත්තයේ ක්‍රියාසිතට එනකොට කම්ම වටේට එනකොට ඒක නිරෝධ වෙන්නේ. ඒකත් එක්ක සත්ව පුජ්‍යල ආත්ම කියන දෘෂ්ටිය පැටලෙන බුදු පුතජන සත්‍ය. මමත්වය පවතින්නේ මා විජ්ජාපච්චයන සංඛාර මා අඳුරු දැනග. වේදනාවකට වහල් වෙන අන්ධභාවයකින් යුක්තයි. එනිසා බෝධුන් සිත ගන්න දීමු තීරණ මේ මොහොතට අනාගතයට සංසාරටත් හොඳ පියවරක් වෙන්නේ. එනිසා බෝධුන් සත්‍ය හැමදාම වලවල් වල වැටෙන්නේ ඒකයි. මුලාවටපත් වෙන්නේ ඒකයි. එනිසා ඔබේ ඇස අවදි කරගන්න, හිත පිරිසුදු කරගන්න, ඔබ මහන්සි ගන්න ඕන. මමත්වයේ පැත්තට අදින හිත, මමත්වයෙන් තොර පැත්තට තල්ලු කරගෙන යන එක, ඇදගෙන යන එක දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබා වූ උත්තරීතර මනුෂ්‍යන්ගේ කාර්යය. සුළු මිනිස්සුන්ගේ නෙමෙයි, උත්තරීතර මිනිස්සුන්ගේ කාර්යය. සංසාරයෙන් නිදහස් වූ දිනය තමයි තමන්ගේ නිදහස් දිනය. එනනේ සංසාරයෙන් නිදහස් වූ දිනය තමයි නිදහස් දිනය. කිසිම බැඳීමකින් තොරවමයි ඒක නිදහස ලැබෙන්නේ. ලෝකෙ හැම නැතුව නිදහසක් නැහැ. කිසිම සත්‍යයකට නිදහසක් නැහැ. සෞභී නිදහස ඔබ සොයන්න. මාර්යාගේ වහල් භාවයෙන් නිදහස. මාර්යා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඔබේ තුල තියෙන මඤ්ඤමානය, මමත්වය, සක්කාය දිට්ඨිය, මම මම කියලා ඉලිප්පෙන හැඟීම. එයාගේ නිදහස. කිසිම ප්‍රශ්නයක් මමත්වයෙන් විසඳන්න එපා. සාධාරණත්වයෙන් හා යුක්තියෙන් පමණක් විසඳන්න. හැබැයි බදන මේ ඉඳලා නීතිඥ වෘත්තිය වගේ දෙයක් කොච්චර දුර කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒ කස්ටමර්ස්ටි බැඳනේ ගන්න වෙන්නේ. කස්ටමර්ස් කියන්න ඕන කවුද යාට කියන්නේ? අයින් හරි ගෞරවයෙන් හැර කියන්න ඕන මම නීතිඥවරේ තමයි හොය මම ගන්නේ යුක්ති සාධාරණ විසඳන විදියටයි. ඔබ ඇත්තටම මේක චූදිතයා නොවේ නම් වැරදිකරුවා නොවේ නම් මම ඔබ ඒකාන්තෙන් ජයග්‍රහණය කරවනවා කියලා තමයි නඩුව බාරගත්තේ. වැරදිකාරය නම් එයා එහා පැත්තේ කියන නෙමෙයි ඔයා වීරයවන්න මම තමයි කියන්නේ. අපි නීති පාදෙන් නඩුව බාරගන්න වෙන්නේ ඕවා ඉස්සරහදී. එයා පැත්තේ කියන නෙමෙයි ඔයා වීරයවන්න මමයි ඔයා වීරයවන්න වැරදිකාරය වුණොත් ඒක එහෙම නැත්නම් කියන්න වෙන්නේ සාධාරණ ලෙස ඔබ වැරදිකාරය බව තේරෙනවා. නිවැරදි වෙන්නද මේක කරුණු හොයන එක නෙවෙයි අගරන්න තියෙන්නේ. මුදල කොච්චර හම්බුණත් මට නම් ඕක බාර ගන්න බෑ. ඔයා ඔකට කරන්න පුළුවන් මිනිස්සේ ඔයා ගන්න කියලා බාර දෙන්න සිද්ධ වෙනවා. චේතනා පාරිශුද්ධත්වයක් තියෙන්න ඕන, පිරිසිදුකමක් තියෙන්න ඕන. කරුවලේ බෙල්ල බෑගිලා මලාද මිරිගල මලාද කියලා. බෑගිලා මහානම් ගොඩ යන්නේ දාස් කරන්න පුළුවන්, මිරි කරනවා නම් දාස් කරන්න අමාරුයි. අන්න ඒ වගේ දැනග ඉන්න ඕන තමන්ගේ ආධ්‍යාත්මික ගැටලු ප්‍රශ්න ලෝකෙ විසඳන තැනදී හරි සාධාරණත්වය තුළ අවධිය තුළ ඉන්න. ලෝකයේම ගමන් කරන්නේ මමත්වයේ පාර්ශවය, ජාතියේ පාර්ශවය, ආගමේ පාර්ශවය, රටේ පාර්ශවය. මේ පුජ්‍යල මානය කියන එක බෙදි බෙදී කොච්චර ඉස්සරහට යනවද? පුජ්‍යල මානය, පවුලේ මානය, ගමේ අභිමානය, පළාතේ අභිමානය, උඩරට පාදරට පස්සේනවා රටේ අභිමානය. පස්සේ ආදිගම ආද්‍යාවේ අභිමානය ආශ්චර්ය. එදහර ගම ලෝකයේ අභිමානය කීර්තිය. එරා නේද ඒකට බැඳුනහම ඒ බැඳීම් පොට්ටෙනි හැදෙන හැටි. සත්වයේ කුජලයේ ආත්මයක් කියයි, නිත්‍යයි සුඛයි ආත්මයි කියා මේ ලෝකෙන් ගත හැකි අවමල් රේණුවක්වත් නැති තැන මේ නිත්‍යා හීන දකින මේ බුදුන් සත්වයාට සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියන කීම රතරන් සාදා. ඒක තමයි ලෝකෙති පවතින ශ්‍රේෂ්ඨතම වචනේ. වහ වහ නිදහසෙන් අප්‍රමාදීව ලෝකෝත්තර ධර්මයට සමීප